අපි ආපහු මතක් කරගමු බලන්න නේද? කලින් දවසේ නවත්තපු දැන මොනවද අපි කතා කර කර හිටපු පාඩම? මොන කාණ්ඩයේද? සමාස කාණ්ඩේ සමාස වර්ග කීයේද?
හයයි.
ඒ හයෙන් අපි කතා කර කර හිටියේ මොකක්ද කියමු බලන්න. පවර චිත්තය ඕලංගම අන්තිමට ඉවර කරේ කතා කර කර ඉන්නේ බහුව්‍රීහි සමාස. ඒතර මේ බහුව්‍රීහි කියන එකෙන් අදහස් කරේ මොකක්ද? බහුව්‍රීහි සමාස සමාස පදයෙන් කියවෙන්නේ ඒ සමාස වෙන පද දෙකේ අර්ථය නෙවෙයි, අන්නේ පදයක අර්ථය. එහෙමනම් අපි ඒකට කිව්වා බහුව්‍රීහි සමාසය. අඤ්ඤ පදත්තේසු බහුව්‍රීහි තමයි සමාසය. ඒ සමාසය විධාන කරන සූත්‍රේ නම ඒක. එතකොට ඒකට අපි ඒ බහුව්‍රීහි කියන වචනේ හැදිලා තියෙන්නේ බහුව්‍රීහි සමාසයකින්නේ. ඒකත් හරි හොඳ මේකක් නේද? දැන් බහුව්‍රීහි කියන වචනේ හැදිලා තියෙන්නේ බහවෝ වීහයෝ යස්සසෝ බහුව්‍රීහි කිය. අපි ඒකත් ක්‍රියාගමු නේද? ඒක විග්‍රහ වාක්‍ය තමයි බහවෝ වීහයෝ යස්සසෝ. මොකක්ද ඒකේ තේරුම? බොහෝ වී ඇත්තේ යමෙකුටද? ක්‍රමයේ මේ පද දෙක අයින් වෙලා යනවා. මේ දෙකේ විභක් මේ දෙකෙන් වෙනවා. ඊපස්සේ විභක්ති අයින් එක අයින් වුණාම බහු වීහි කියලා පද දෙක එකතු වෙනවා. ඊපස්සේ වකාරයට බකාරය බහු කොට වයන්නට කල් බයන්න ඉහි බහු වීහි මේක දිත්ත වෙනවා. කල් බකාරය දිත්තයි. එතකොට බහු ඉහි කපේ නයේ පරා බහු වීහි කියන එකයි. දෝ දස්සච සූත්‍රේ කොට මේ විදිහට තමයි බහුව්‍රීහි කියන එකේ තේරුම පදේ හැදෙන්නේ. කොට තේරුම මේකෙන් කියවෙන්නේ බහුව්‍රීහි කියන වචන දෙකනේ. ගොඩක් වී කියන එකේ තේරුම ඒ වුණාට මේකෙන් මේ පදයෙන් කියවෙන්නේ ගොඩක් වී නෙවෙයි, ගොඩක් වී ඇති තැනැත්තා. ඒ කියන්නේ වී වෙලෙන්දා අන්නේ වගේ කෙනෙක්. වී වෙලෙන්දෙක්, වී ගොඩක් තියෙන පිටුවරයෙක් හරි ඒ වගේ කෙනෙක් ගැන තමයි බහුව්‍රීහි කියන වචනයෙන් අදහස් කරන්නේ. පුද්ගලයෙක් ගැන එතනදී මේ අවස්ථාව අනුව ගන්න ඕන. ගොඩක් වී අයිතිකාර මිනිස්සේ වී වෙලෙන්දෙක් හරි ගන්න. හරි, ඒ විදිහට දැන් අපි මේ වෙනකන් බහුව්‍රීහි සමාසයේ සමාස පද ගාණක් ගැන කතා කළා. ඒ කතා කරපු හැම සමාස පදයක්ම අපි කිව්වා තුල්‍යාධිකරණ බහුව්‍රීහි කියලා. ඒ තුල්‍යාධිකරණ බහුව්‍රීහි කියලා කිව්වේ සමාස වෙන පද දෙක එකම ලිංග විභක්ති වචන තියෙන පද දෙකක්. සමාස දැන් මේකේ මේ පදේ ගත්තත් බලන්න සමාස වෙන පද දෙක මොකක්ද? අන්තිමට මේ වචන හතරක් මෙතන තිබුණාට බහවෝ වීහයෝ යස්සසෝ කියලා විග්‍රහ වාක්‍ය තිබුණාට සමාස වෙන පද දෙක තමයි
මෙන්න මේ පද දෙක.
ඒ පද දෙකම තියෙන්නේ එකම විභක්තියෙන්, එකම ලිංගයෙන්, එකම වචනයෙන්.
ඒ නිසා අපි මේවට කියනවා තුල්‍යාධිකරණ බහුබ්බී.
සමාන අධිකරණ පද දෙකක් තමයි සමාස වෙන පද දෙක. සමාස වුණාම අන්තිමට ඒ සමාස පදයේ ඇතුළ ගත්තම සමාස පදයේ පදේ තියෙන පද දෙක දෙකක් හෝ කීපයක් වෙන්න පුළුවන්. ඒක විග්‍රහ වාක්‍ය ලියද්දී තුල්‍යාධිකරණ වශයෙන් තමයි කියෙදෙන්නේ. එතකොට අපි ලිව්වා තිපද බහුබ්බීහි කියලා එක්කත් අපි අන්තිමට හැදුවා. මත්තා බහවෝ මාතංගා යස්මින් තං. එතකොට ඒකෙත් මත්තා බහවෝ මාතංගා කියන පද තුනම එකම ලිංග, එකම විභක්ති, එකම වචන. ප්‍රථම විභක්තිනේ, ප්‍රථම බහුවචනයි මේ පද ඔක්කොම. පුල්ලිංග ප්‍රථම බහුවචන පද. එතකොට මේ විදිහේ පද තුනක් එකට එකතු වෙලා තමයි මත්ත බහු මාතංගං කියලා පදේ හැදුනේ. එහෙම සමාන විභක්තික පද නම් යෙදෙන්නේ මේ විදිහට. අන්න ඒ වගේ තැනකදී අපි කියනවා තුල්‍යාධිකරණ බහුබ්බී. අපි ඉතිරියක කතා කරද්දී ඒකේ වෙනස තේරෙනවා. භින්නාධිකරණ බහුබ්බීහිය කතා කරද්දී තේරෙනවා කලින් කියපු එකේ අතර වෙනස. දැන් අපි එහෙමනම් පටන් ගන්න යන්නේ භින්නාධිකරණ බහුබ්බීහි සමාසය. එහෙනම් කියාගෙන යමු මේ. සුවන්නස්සවිය වන්නෝ යස්සසෝ යන වාක්‍ය සුවන්න වන්නෝ යනුවෙන් සමාස වේ. වජිරං පාණින්හි යස්සසෝ යන වාක්‍ය වජිර පාණි යනුවෙන් සමාස වේ. උරති ලෝමානි යස්සසෝ යන වාක්‍ය උරති ලෝමෝ යනුවෙන් සමාස වේ. එත් මේ උරති ලෝමෝ යන සමාස පදයෙහි විභක්ති අලෝකෝ විභක්ති අලෝකය දත යුතුයි. යන්නේ විභක්ති ලෝප නොවීම. විභක්ති අලුත් සමාස කියලා අපි කිව්වේ. ඒක අලුත් සමාසයක් ඒ අවසාන පදේ. හරි, අපි ඒ ටික කතා කරගෙන යමු. පළවෙනි උදාහරණේ සුවන්නස්සවිය වන්නෝ යස්සසෝ කියලයි වාක්‍ය. එතකොට අපි ඒකේතොට විග්‍රහ වාක්‍ය ලියා ගන්නවා. සුවන්නස්සවිය වන්නෝ යස්සසෝ. එතකොට තේරුම ස්වර්ණයකගේ බඳු වගේ වර්ණයක් යම් කෙනෙකුටද එතුමන් වහන්සේ සුවන්න වන්නෝ සුවන්න වන්න නම් වනසේක. කවුද? භාග්‍යතුන් වහන්සේට කියන නමක් සුවන්න වන්නෝ. එතකොට ඒකේ පද අපි ලියද්දි ලියන්නේ කොහොමද? සුවන්නස්ස විය වන්නෝ ස්වර්ණයකගේ බඳු වර්ණයක් යස්සසෝ. අපි ඒක ලියන්න දෙමු කාට හරි. වැඩි වෙලා ගන්න නැතුව ලියන්න. සුවන්නස්ස කියන පදේ චට්ටිනේ අපි ඒක ඉස්සරහට කතා කරනවා. සුවන්නස්ස විය වන්නෝ යස්සසෝ. දැන්කේ සුවන්න වන්නෝ කියන පදේ හැදෙද්දි සමාස වෙන පද දෙක සුවන්න පදේ වන්න පදේ. පැහැදිලි? එතකොට ඒ පද දෙකේ විභක්ති දෙක මෙතන බලද්දි සමාන නැහැ. සුවන්නස්ස කියන එක චට්ටි, වන්නෝ කියන්නේ ප්‍රථම. ගින වචන යුක්ත ඇති. ඊට පස්සේ අර ටිකම සමාසු නාමාන සමාසෝකමකමාරයි නාමාන සමාසු. ඊළඟට ඒ දෙකම ඉතින් එකටම ලිව්වත් සමන්නේ අඤ්ඤ ඇතිස්ස. ඊට පස්සේ ඔකට යටින් කතිරයක් ගන්න. දැන් ඔක අයින් කරන්න නියම. වන් ඉතිරිපත් දෙකක් ලොක් වෙනවා. ඒ විදිහට හැමෝම කතිර දා ගන්නත් එපා. අපේ හැදිලි වෙයි නම් ලියලම තමයි කතිරයක් දා ගන්න ඕන. ඊළඟට විභක්ති අයින් කරනවා. ඒ දෙකම අපි එකට කරමු. විභක්ති අයින් කරලා අපි කෘත්‍රිමත් කරමු. සුවන්න වන් තොටෙතනදී විභක්ති අයින් කරලා ප්‍රකෘතිමත් කරලා තේසං විභක්තියෝ සහ සුගති. ඊට පස්සේ සුවන් වන්න කියලා තනි පදයක් ඇති. ඉතින් අන්තිමට විභක්ති එකතු කළාම සුවන්න ඕනේ වාචිනිය. සුවන්න වන්නෝ කියලා දැන් භගව වරහන් ඉතුරු දාන එකත් අපි බියම් පොඩ්ඩක්දීනේ. සුවන්න වන්නෝ වරහන් ඉතුරේ භගව. හරි උඩේකත් එතකොට මේකේ සම්බන්ධය ආවේ අරක අර ප්‍රථම පුල්ලින්ගේට ආවේ භගවා කියන පදේ දිහා බලාගෙන. පුල්ලින්තර උඩේක භගවා කියන එකට පින්නන්න උඩ වචනේ අනේ නෝ ඥානිත් ඒ භගවා කියන පදේ අදහස් කරන නිසා තමයි සුවන්න වන්නෝ කියලා පුල්ලින්ගෙන් යෙදුනේ. පැහැදිලි තොර මේකේ බලන්න දැන් සමාස වුණ පද දෙක මොකක්ද? සුවන්න සහ වන්න කියන වචන දෙක. විග්‍රහ වාක්‍යයට එද්දී මේ දෙකේ විභක්ති සමානයිද? කොහමද තියෙන්නේ? ඒ නිසා තමයි මේ දෙකට වින්නාදිකරණ බහුව්‍රීහි කියලා කිව්වේ. වින්නාදිකරණ කියන්නේ විභක්ති, ලිංග විභක්ති වචන සමාස සමාස වෙන පද දෙකේ අන්තිමට සමාස පදයේ හැදෙද්දී එකතු වෙන පද දෙකේ දෙකේ හෝ කීපයේ ලිංග විභක්ති වචන අසමානයි. එහෙමනම් ඊතනක අපි කිව්වා පින්නාදිකරණ බහුව්‍රීහි. සමහර
අවස්ථාවලදී භගවාපති වගේ
ඒ වගේ තමයි කියන්නේ පුල්ලින්ගේ ලිංග විභක්ති වචනනේ දැන් ගන්න මේකට.
ඔව් ලිංග විභක්ති වචන.
එහෙම වර්ණ ගන්න බෑනේ. ඉතින් ඒ වන්තු පදයක් වගේ වර්ණ ගන්න බෑනේ අනිත් පද. මේක වන්තු පදයක් නෙවෙයිනේ.
අපි හිතාගන්නේ පුල්ලින්ග පදයක් විතරයි එතන.
ඔය කියන්නේ ලිංගය විතරයි එතෙන් අදාළ වෙන්නේ.
ඊ කාරණ උකාරණ ඒව අදාළ නැහැ.
ඒක කියදන්න. පදේ හැදෙන වචන දෙක අනුමනේ. පදේ යන්තේ තීරණය වෙන්නේ. අදාස් වෙන පදේ පදාන්තයේ අදාළ නැහැ හැදෙන පදයට. එකතු වෙන වචන දෙක අනුවනේ ඒකේ පදාන්තයේ තීරණය වෙන්නේ. එහෙම වෙනේම එකතු කරන්න බෑ. තේරුම උකාරාන්තරි වුණා කියලා අරකට උයනු එකතු කරන්න බෑ දැන්. එහෙම වුණොත් සුවන්න වන්නු හරි වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒ සුවන්න පදේ සහ වන්න පදේ එකතු වුණේ. ඒ නිසා ඒ පදේ වෙනස් වෙන්නේ. එතකොට මේක ගැන බාලාවතාර ටීකාව එහෙම විස්තර ටිකක් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ කාලෙක විස්තර වැඩිපුර කියවා ගන්න පොඩ්ඩක් අපි මෙතන කියනවා. කලින් අපි හදපු අර මත්තා බහු බහවෝ මාතංගා යස්මින් තං කියන ඒ ත්‍රිපද බහුව්‍රීහි සමාසය ගැනත් පොඩි සඳහනක් මෙතන කියනවා. මත්ත බහු මාතංග සද්දෝ බහුන්නං නාමානං සමාසෝ. එතකොට මේ මත්ත බහු මාතංග ශබ්දය බොහෝ නාමයන්ගේ සමාසයක්. වන සද්දෝ තස්ස විශේෂෝ. වන කියන ශබ්දය ඒකේ විශේෂ්‍ය පදේ මේක විශේෂණ පදේ මේ හැදෙන පදේ විශේෂණ පදය විශේෂ්‍ය පදේ තමයි වණං කියලා කිව්වේ තුල්‍යාදිකරණෝති හෙට්ටා වුත්තා බහුබ්බීහි සමාස සබ්දා තුල්‍යාදිකරණේ කතාති තුල්‍යාදිකරණෝ බහුබ්බීහි इति දීපේති එතකොට මේකේ අපි කලින් දවසේ නවත්තද්දී අන්තිමට පදයක් කිව්වා තුල්‍යාදිකරණෝ කියලා කලින් දවසේ නවත්තපු අන්තිම තැන තුල්‍යාදිකරණ සමාසයි කියන එකයි තේරුම. ඇයි තුල්‍යාදිකරණයි කියලා කිව්වේ? ඒකේ තේරුම තමයි මේ කියන්නේ. මේ දක්වා කතා කරපු මේ සුවන්න වන්නෝ කියන එකට කලින් කතා කරපු සියලු සමාස පද තුල්‍යාදිකරණ බහුබ්බීහි සමාසයි කියලා පෙන්වන්න තමයි මේ කතාව කිව්වේ. කතම් තුල්‍යාදිකරණතා කොහොමද එතකොට තුල්‍යාදිකරණ බව මේකේ ප්‍රකට වෙන්නේ තුල්‍යාදිකරණයි කියලා කොහොමද දැනගන්නේ ආගතා සමනා යංසෝ इति වාක්‍යේ සමස්සේමානා ආගතා සමනා इति දේ සද්දා සමාන සම්බන්ධා ඒකත්ව පවත්තා හොಂತಿ තස්මා සමාන ලිංග සංඛ්‍යා විභක්තිකා තතහ ජිතානි ඉන්ද්‍රියානි ඉච්ඡාදයෝ එතකොට ආගතා සමනා යංසෝ කියලා අපි මුලින්ම හදපු සමාස වාක්‍යයේ ආගතා සමනා කියන වචන දෙක මේ පද දෙකනේ සමාස්සේමාන පද කියලා අපි කියන්නේ සමාස වෙන පද සමාස කරනු ලබන පද දෙක අන්තිමට හැදුනම ඒ හැදුණු සමාස පදයේ ඇතුලේ තියෙන පද දෙක මේ විග්‍රහ වාක්‍යයෙන් මේ වගේ සමාස පදයට උපකාරවත් වෙන පද දෙක අර බුත්තට්ටානම් අප්පයෝගෝ වලින් අයින් නොකරපු ඒකෙන් දාපුවම ඉතිරි වෙන පද දෙක ගැනයි මේ කියන්නේ. ඒ පද දෙක සමාන ලිංග විභක්ති වචන තියෙන පද. ඒ නිසා අපි ඒවට කිව්වා තුල්‍යාදිකරණයි කියලා. එහෙම හැදෙන බහුබ්බීහි සමාසය අපි කිව්වා තුල්‍යාදිකරණ බහුබ්බීහි සමාසය කියලා. සුවන්න වන්නෝ ඉච්ඡාදයෝ භින්නාදිකරණ. එතකොට සුවන්න වන්නෝ යනාදී ඒ සමාස පද භින්නාදිකරණ බහුබ්බීහි සමාසය. කතං භින්නාදිකරණතාවය. එතකොට භින්නාදිකරණතාවය කොහොමද සිද්ධ වෙන්නේ? සුවන්නස්ස විය වන්නෝ යස්සසෝ इति වාක්‍යේ. එතකොට අපි අර කලින් මුලින්ම මේ අරන් තියෙන වාක්‍යයේ සමස්සේ මානා සුවන්නස්ස වන්නෝ इति ද්වේසද්දා භින්න සම්බන්ධා. මේකේ සමාස කරනු ලබන සුවන්නස්ස කියන පදයත් වන්නෝ කියන පදයත් කියන ඒ පද දෙක භින්න සම්බන්ධයි. ඒ කියන්නේ තුල්‍යාදිකරණ නෙවෙයි භින්නාදිකරණ පද දෙකක්. සමාන ලිංග විභක්ති වචන නෙවෙයි තියෙන්නේ. සුවන්න සද්දේන කනක දබ්බස්සච වන්න සද්දේන තදායත්තස්ස ගුණස්සච කතනතෝ. කොට මේ ස්වර්ණ ශබ්දයෙන් කියවෙන්නේ රන් කියන ද්‍රව්‍ය පිළිබඳවයි. එතකොට වර්ණ ශබ්දයෙන් කියවෙන්නේ ඒ ද්‍රව්‍යයට අයත් ගුණය පිළිබඳවයි. අන්න ඒ විදිහට කියවෙන නිසා අයිතිය ගැන හැඟවීමක් තමයි මෙතන කියවෙන්නේ. එහෙමනම් මේක භින්නාදිකරණයි. භින්නාදිකරණ සම්බන්ධයක් තමයි මේ පද දෙකේ තියෙන්නේ. තස්මා තේසං ලිංගාදි භේදෝ දිස්සති. ඒ නිසා මේ වගේ ලිංග ආදීයේ ભેදයක් වෙනසක් තියෙනවා. ඒ නිසා අපි ඒවට කියනවා මොනවද? භින්නාදිකරණ බහුබීහි සමාසය. හරි, පැහැදිලියි. තව ඉතින් ලොකු ගොඩක් විස්තර තියෙනවා. ඒවා ඔක්කොම කියන්න ගියොත් අපිට බාලාවතාරයේ ටීකාවත් කළා වෙනව නෙමෙයි. ඒ නිසා ඒ ටික පස්සේ කාලෙක බලා ගන්න පුළුවන්. වැඩි විස්තර ඉතින් වලින් කියව ගන්න. ඊට පස්සේ ඊළඟ උදාහරණේ වජිරං පාණින්හි යස්සසෝ වජිර පාණි. තේරුම මොකද්ද? වජිරං වජ්‍රායුධයක් පාණින්හි අතෙහි සප්තමී පදේ අතෙහි යස්සසෝ ඇත්තේ යමෙකුගේද යමෙකුගේ අතේ වජ්‍රායුධයක් ඇත්තේද සෝ හෙතෙමේ වජිරපාණි වජිරපාණි නම් වේ. එතකොට කාටද මේ වජිරපාණි කියන්නේ? විමල ජීවායස්ම කවුද? ගෞතම වංශය. සත්‍ය උරයතුමාට කියන. ඒකට සත්‍ය උරයතුමා සද්දේවරයතුමාට කියනවා. මොකද අර වජ්‍රායුධයක් අරගෙන අර පේන්න එහෙම ඉන්නවයි කියලා කියන්නේ නේද? ඒකට හේතුව තමයි වජ්‍රායුධයක් අතේ තියෙන නිසා. ඒකට ඊළඟ ඒකට ඒකේ අර්ථ පැහැදිලි. කොහොමද ඒකේ පද හැදෙන්නේ? විමල ජීවාශුනු ඉක්මනට කියාගෙන යමු බලන්න. ඔව් පද හැදුණ විදිය. විග්‍රහ වාක්‍ය කොහොමද?
පාන.
ඔව් උදේම තියෙනවා. එතකොට කියමු ඉතින් ඉතිරිය හැදෙන විදිය. නෑ වජිර පාණි කොටස දෙන්න ගන්න. ඒකෙන් මොනවද අයින් කරන්නේ? බුත්තට්ඨාන සූත්‍රයෙන් යස්සසෝ. ඊට පස්සේ ඉතිරි වෙන්නේ වජිරං පාණින්හි කියලා ඉතිරි වෙනවා. එතකොට මොකද්ද තේරුම? වජ්‍රායුධයක් අතෙහි. එහෙම කිව්වට තේරුවන්නේ අර අර අයින් කරව පදවල අර්ථයක් ගන්න වුණ පදේ අර්ථය අපිට පැහැදිලි වෙන්නේ. විභක්ති අයින් කරන. ඊට පස්සේ එතකොට ඉතිරි
වෙන්නේ වජිරං පාණ.
වජිර පාණි. පාන නෙමෙයි පාණි. ඊට පස්සේ තද්දිත සමාස සූත්‍රයෙන් මේකට නම්වත් කරලා වජිර පාණි කියලාම හිටිනවා. හරි, ඊළඟ උදාහරණි. ඒක කවුද කියන්නේ බලමු. උරසි ලෝමානි යස්සසෝ. මොකක්ද ඒකේ තේරුම? ධම්මවිසුද්ධිය. උරති කියන්නේ උරයිහි කියන්නේ මෙතන නේද? පපුවෙහි. තේරුම කියවන්න වාක්‍ය. උරති ලෝමානි යස්සසෝ. යමක උරේ කිව්වත් හරි චට්ටිපදේ. ඒ කෙනාට කියනවා උරසි ලෝමෝ කියලා පදේ හැදෙනවා. උරසි ලෝම. එතකොට ඒකෙදි විභක්ති ලොප් වෙන්නේ නැහැ. මුල් පදයේ විභක්ති ලොප් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕන. මුල් පදයේ විභක්ති ලොප් කරන තේසම් විභක්තියෝ තේසම් විභක්ති සූත්‍රයේදී මෙතනදී ඇතැම් තැනක කියලා ගත්තු නිසා හැමතැනම විභක්ති ලොප් වෙන්නේ නැහැ. පැහැදිලිනේ. ඒ නිසා ඒ උරති කියන පදේ මේ කොහොමද? උරති කියන පදේ මොන විභක්තිද? තේජානන්ද හ්ම් සත්තමීද කොහොමද හැදුනේ? මනෝගණිකයි. උර ශබ්දයේ මනෝගණිකයි. මනෝගණික ශබ්දවල සත්තමී ඒක වචනේ පදයක් හැදෙනවා සී කියලා කොටසක් එකතු වෙලා. ඒ කියන්නේ සකාරයක් ආගම වෙලා හැදෙන පදයක්. සීක ඇත්තරම සී කියලා කොටසක් එකතු වෙනවා. මනසි අකාසි. මනසි කරෝති. ඒ වගේ දැන් මනසි කාර. ඒ ඔක්කොම මන ශබ්දේට මන ශබ්දේ සත්තමී පදයෙන් හැදෙන පද. සත්තමී ඒකවචන. මනසි කරෝති මෙනෙහි කරයි. මනසි කාරෝ මෙනෙහි. එහෙම නැත්නම් මනසෙහි කිරීම. සිංහල තේරුම දැන් අපි මෙනෙහි කිරීම කියලා කියනවනේ. මෙනෙහි කිරීම කියන එකේ තේරුම මනසෙහි කිරීම. මනසි කාර.
වජිර පාණී කියලා යන්නේ වර්ණෙකුයි.
ඔව් ඔව්.
ඒක ඒකට සංස්කෘතේ මතක් මේකට කියන්නේ
සක්කෝ.
සක්කෝ.
සක්කෝ. රුපුල්ලිංග පදයක්. ඉකාරාන්ත. අපි ඉතිරි ටිකත් ඉස්සරහට කියාගෙන මොකද යමෙකුගේ වේද යමෙකුගේ අතෙහි වජ්‍රායුධයක් වේද හෙතෙන ඔය යක්ෂයාට කියලා කියපු දැනම් මට මතකයක් තියෙනවා ඔබට හරි සඳහන්. ඉතින් උරේ එහෙම ලොම් තියෙන ඕන කෙනෙකුට කිව්වේ හැකියි. අවස්ථාව හැටියටයි ගන්න ඕනේ. මේක අපි යෙදුණු තැනක් බැලුවා හොයාගන්න බැරුණා. ත්‍රිපිටකයේ එහෙම යෙදුණු උදාහරණයක් දැක්කේ නැහැ. පුරසිලෝම කිය. දාන්න පිටිපස්සේ පදේ විභක්තිය අයින් වෙනවනේ. ලෝම ශබ්දේ විභක්තිය අයින් වෙනවා. මොකද? ඇයි වජිරං කියලා නේ තියෙන්නේ? ඒකට විභක්තිය අයින් වෙන්න ඕනේ වජිර වෙන්න. ඒකෙන් තමයි අයින් කරන්නේ. ඉතින් දෙකම දාන්න. අං කියන කොටස අයින් වුණාම වජිර කියලා නේ හිටින්නේ නැත්තම්. අපි ඊළඟ කොටස බලාගෙන යමු. අත්ථේසු ඉති
අත්ථේසු ඉති
අත් සූත්‍රයේ අත්ථේසු යනුවෙන් බහුත්තක් ගහණේන බහුවචන ග්‍රහණයෙන් කොචි සමහර තැනක පඨමන්තානම්පි ප්‍රථමා විභක්ති අන්ත පදයන්ගේද බහුබ්බීහි සමාසය වේ සහ හේතුනා යෝ වත්තති යන වාක්‍ය සහේතුකෝ යන්වෙන් සමාසවේ යදාදිනා යදනුප්පන්න යනාදී සූත්‍රයෙන් සහස්සසෝ සහ ශබ්දයට සකාර ආදේශය වේ හරි අපි මේ පදෙත් අදලයි ඉතින් ටිකක් කියාගෙන ගිහිල්ලා ඉවර කරලා ඉන්නේ. තව ටිකයි. සත්වා අට්ඨවා යේතේ.
සත්වා අට්ඨවා යේතේ.
හතක් හෝ අටක් හෝ ඌයේ යම් පුද.
හතක් හෝ අටක් හෝ ඌයේ යම් පුද.
තේ ඔහු.
තේ ඔහු.
සත් අට්ඨ.
සත් අට්ඨ.
සත් අට්ඨ නම් වෙති. සත්තට නම් වෙති මාසා වා ශබ්දයාගේ අර්ථයයි
වා ශබ්දයාගේ අර්ථයයි
අපි ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම් ඒ මොකද්ද කිව්වේ කියලා දක්ඛිනස්සාච උබ්බස්සාච දිසාය
දක්ඛිනස්සාච උබ්බස්සාච දිසාය
යම් අන්තරාලංස
යම් අන්තරාලංස
යන වාක්‍ය
යන වාක්‍ය
දක්ඛින පුබ්බා
දක්ඛින පුබ්බා
යනුවෙන් සමාස වේ
යනුවෙන් සමාස වේ
දිසා
දිසා
දිශාවයි
දිශාවයි
ඒ කිව්වේ ගිනි කොන දිග. ගිනි කොන දිග දිශාවයි. ඔව් ගිනි කොන දිග දිශාව කිව්වොත් වැරදි. ගිනි කොන දිශාවයි. ගිනි කොන දිග කිව්ව දිග කියන්නේ දිශාව කියන අර්ථයේ. ගිනි කොන දිශාවයි.
භින්නාදිකරණෝ.
භින්නාදිකරණ බහුව්‍රීහි සමාසයයි.
භින්නාදිකරණ බහුව්‍රීහි සමාසයයි.
අප්පට මන්තානං ඉති කිං.
අප්පට මන්තානං ඉති කිං.
අප්පට සූත්‍රයේ
වෘතියේදී
අප්පට මන්තානං යැයි කීවේ කුමටද? දේසිතෝ බුද්ධේන යෝ ධම්මෝ යන වාක්‍ය දේසිත බුද්ධ ධම්මෝ යනුවෙන් සමාස වීම වැළැක්වීමටයි. එහෙම නැත්නම් එහෙම සමාස වෙන්නේ නැති බව දැක්වීමටයි කියන එකයි තේරුනේ. හරි, අපි දැන් බලාගෙන යමු මොකක්ද මේ කිව්වේ කියලා. එතකොට මේ සූත්‍රයේ පටන් ගද්දිම තිබුණේ අඤ්ඤ පදත්තේසු බහුබ්බීහි කියලා සූත්‍රය. ඒක ඉක්මනට දැන් එතන පෙරලා ගන්න ඕනේ. එතකොට එතන අඤ්ඤ පදත්තේසු කියලා බහුවචනෙන් තියෙද්දී ඒ බහුවචනෙන් අඤ්ඤ පදත්තේ කියලා ඒක වචනෙන් තියන්න පුළුවන්. අඤ්ඤ පදාර්ථයක බහුබ්බීහි සමාසය වෙනවා කියලා. එහෙම නැතුව අඤ්ඤ පදත්තේසු කියලා බහුවචනෙන් තිබ්බම ඒ විශේෂ පදයක් යෙදුවොත්, එහෙම නැත්නම් විශේෂ ප්‍රයෝගයක් යෙදුවොත් ව්‍යාකරණයේදී ඒකේ විශේෂ අර්ථයක් තියෙනවා කියලා රීතියක් තියෙනවා. ඒ කියන්නේ අමතර පදයක් හෝ අමතර යෙදෙන්න ඕන විභක්තියට වඩා වෙනස් විභක්තියක්, එහෙම නැත්නම් පදයක් හෝ යෙදුවොත් ඒ තැනකදී ඒකෙන් විශේෂ අර්ථයක් කියවෙනවා කියන එක ව්‍යාකරණ රීතියක්. ඒ නිසා මෙතන ඒක වචනයෙන් අඤ්ඤ පදත්තේ බහුබ්බීහි කියලා තියෙන්න ඕන තැන අඤ්ඤ පදත්තේසු කියලා බහුවචනෙන් තිබීමෙන් විශේෂ අර්ථයක් කියනවා. ඒ අර්ථය තමයි ඒකයි මේ කියන්නේ. දැන් කියපු ඒ විභක්ති අර්ථ වලට අමතරව ප්‍රථමා විභක්ති අන්ත පදවලත් බහුබ්බීහි සමාසේ වෙනවා කියන එක කියන්නයි මේ විදිහට කිව්වේ. අපි දැන් කිව්වේ මේ වෙනකන් ဒုတိယාවේ ඉඳන් ඉතිරි විභක්ති වල යෙදෙන බහුබ්බීහි සමාසේනේ. කොහොමද අපි මොන විභක්තියේද මේක යෙදෙන්නේ කියලා තීරණය කරේ? මොන විභක්තියේද මේක යෙදෙන්නේ කියලා කොතනින්ද තේරුම් ගත්තේ? සෝ කියන පදෙන්ද? ඒක හැමතැනම ප්‍රථමා වෙන්නේ දී. ය ශබ්දය යෙදিলা තියෙන්නේ මොන විභක්තියෙන්ද කියලා බලනවා. ඒ විභක්තියට අනුව තමයි අපි ඒ බහුබී සමාසය නම් කරන්නේ. ඒක ဒုတိယාවෙන් තිබුණා තිය ශබ්දය. ඒක ဒုတိය බහුබී සමාසය. තතියාවෙන් තිබ්බොත් මොකද්ද? තතිය බහුබී. ඒ විදිහට ඉහිල්ල දැන් අපි ප්‍රථමායව හැදුවේ නැහැ. නමුත් මෙතනදී ඇයි ප්‍රථමායව හදන්න නැති වෙන්නත් හේතුවක් තියෙනවා. සූත්‍රේ පටන් ගද්දිම කිව්වේ අප්පට මන්තානං අඤ්ඤේ සම්පදානං අත්තේසු දේවා බහූනිවා නාමානි. ඔය විදිහටනේ කිව්වේ. ප්‍රථමාන්ත නොව, ප්‍රථමා විභක්තියන්ත නොව, අන්‍ය විභක්තියන්ත පදයන්ගේ අර්ථයන්හි පද දෙකක් හරි වැඩි ගණනක් හරි සමාස වෙද්දි කියන එකයි විස්තරය කිව්වේ. එතන ප්‍රථමාන්ත නොව කියලා කිව්වේ බහුල වශයෙන් යෙදෙන්නේ ප්‍රථමා විභක්ති පදවල නෙවෙයි වෙනත් විභක්ති වලයි. බහුල ප්‍රයෝගය ප්‍රථමා නොව විභක්ති වලයි. එහෙම කියන්න හේතුවක් තියෙනවා. ඒකට තමයි අන්තිම උදාහරණයක් දෙන්නේ. ප්‍රථමා විභක්තියේ යෙදෙන පදවලදී බොහෝ විටම සමාසය වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අන්තිමටත් කිව්වේ අප්පට මන්තානං ඉති කිං කියලා. සූත්‍රයේදී වෘතියේදී එහෙම කිව්වේ ඇයි? ඒ විදිහට දේසිතෝ බුද්ධේන යෝ ධම්මෝ යනාදී ඒ විදිහේ උදාහරණ තියෙනවා. ඒ තැන් වල සමාස වෙන්නේ නැහැ. ප්‍රථම පද දෙකන්නේ දේසිතෝ බුද්ධේන යෝ කියලා නේද තියෙන්නේ. යෝ කියන්නේ ප්‍රථම පදයක්. තේරුණේ? එතකොට ඒ වගේ තැන්වල සමාස වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කිව්වේ අප්පටමන්තාන කියලා. නමුත් දැන් මෙතනදී කියනවා නමුත් කලාතුරකින් ප්‍රථමාවේ තියෙන අවස්ථා තියෙනවා. ඒ යෙදෙන උදාහරණයකට තමයි මෙතන පින්නුවේ සහ හේතුනා යෝ වත්තති. සෝ සහ හේතුනා හේතුවත් සමග යෝ යමෙක් වත්තති පවතිද සෝ හිතෙම සහේතුකෝ සහේතුක නම් වේ. එතකොට අපි කියනවා සහේතු ධම්මා සහේතුකෝ. අපි කියනවා අපි විඥාන ආදී හඳුන්වද්දි අහේතුක සහේතුක ඒ විදිහට විඥාන වෙන් කරනවනේ නේද? ඒවා අභිධර්ම කතාවක්. මේවා ගැන දැන් කතා කරන්න වෙලාවක් නැහැ නේ. ඒ කියන්නේ තින් උඩ දෙවි දන්න නිසා අපි විස්තර කරන්න ඕනේ. දැන් සහේතුක කියලා කියන්නේ හේතු ධර්ම යෙදෙන විඥානයක් තියෙනවනේ. ඒකට අපි කියනවා සහේතුක. හේතු ධර්ම කියලා හඳුන්වන්නේ ඒ කරුණු හය රහිතයි නම් අපි ඒකට කියනවා අහේතුක. හරි. එතකොට මේකේ සහ හේතුනා යෝ වත්තතේ කියලා සමාස වෙන පද ටික ලියා ගන්න. ඒ ටික අපි හදන්න දෙමු කාට හරි. දීරානන්දස්ම හරි. ඊට පස්සේ අපි ඊළඟ උදාහරණයක් බලමු. සත්තවා අට්ඨවා යේතේ කියලා කියනවනේ. මේක උදාහරණයකින් කිව්වම තමයි පැහැදිලි වෙන්නේ. මේකට උදාහරණයක් පෙන්නනවා. සත්තට්ඨ මාසේ කේපෙත්වා. කොහෙද තියෙන්නේ මේ බාලාවතර ටීකාවේ දීලා තියෙන උදාහරණයක් මේ කිව්වේ? සත්තට්ඨ මාසේ කේපෙත්වා. ඒ කියන්නේ කොහොමද මොකද තේරුම? මාස 7ක් හෝ 8ක් හෝ කේපෙත්වා කියන්නේ ගත කොට කියන එකයි. ඒ කියන්නේ ඉක්මවා. එතකොට මාස 7-8ක් ඉක්මවලා කියන එකයි තේරුම. එතකොට ඒ වගේ තැනක සත්තවා අට්ඨවා කියන එකේ තේරුම 7ක් හෝ 8ක් හෝ කියන එකයි. ඒ අර්ථයෙන් තමයි සත්තට්ඨ මාසේ කියලා පදේ හැදුනේ. මාස 7-8ක්. එතකොට දැන් මේක මාසා කියන පදේට තුල්‍යාධිකරණ විශේෂණ පද එහෙම නෙවෙයි. මේක බහුව්‍රීහි සමාසයක්. ඇයි දැන් 7ක් උනේත් මාසෙයි 8ක් උනේත් මාසෙයි කියුවොත් ඒ ගැලපෙන්නේ නැහැ නේද? වැදිරි නේද? 7ක් හෝ 8ක් හෝ උනේ මාසයෝයි කියලා ගත්තොත් වැරදි. එහෙම නෙවෙයි. මේකේ කියන්නේ 7ක් එක්කෝ 7ක් එක්කෝ 8ක් නේ. වැදිරි. දැන් 7යි 8යි දෙකම වෙන්න බෑනේ. දැන් දින දෙක තුනක් කියනවා. ඉතින් මම දින දෙක තුනක් ඉඳලා ආවා කියනවා. උඩ දෙකක් වුයි තුනක් වුයි දෙකම එකවර ඉඳලා ඉන්න බෑනේ. එක්කෝ දෙකක් එක්කෝ තුනක් නෙවෙන්න පුළුවන් නේ. එතකොට මේකේ අර්ථය දෙකක් හෝ තුනක් කියන එකයි. එහෙම නැතුව දෙකයි තුනයි කියන අර්ථය නෙවෙයි. ඒ නිසා ද්වන්ද සමාසයට ගන්න බෑ. දෙකක්ද තුනක්ද කියලා එකතු කරලා ගන්න බෑ. මේකෙන් අදහස් කරන්නේ දෙකක් හෝ තුනක් කියන එකයි. ඒ වගේ තමයි මෙතනත් මාස 7-8ක් ගිහිල්ලා කියලා අපි කියපුවා මේකේ අර්ථය මාස 7ක් හෝ මාස 8ක්. එහෙදිනේ. ඒ නිසා තමයි මේක බහුව්‍රීහි සමාසයට ගන්න ඕනේ. සත්තවා අට්ඨවා 7ක් හෝ 8ක් හෝ යේතේ යම් යම් මාසයන්ට තියෙනවද? අන්න ඒ මාසයන් ඒවට කියනවා සත්තට්ඨ. එතකොට ඒ කිව්වේ මාස ගැන. මාස 7-8ක් මේ උදාහරණේ හැටියට. ඉතින් අවුරුදු වෙන්නත් පුළුවන්, දවස් වෙන්නත් පුළුවන්. ඒ වාක්‍යයේ හැටියට ඒ විදිහට අපි හදලා ගන්න ඕනේ. ඒකයි මෙතන ඊළඟට විස්තර කරේ. එත් මේ සත්තට්ඨ කියන උදාහරණේ අඤ්ඤ පදත්තු අඤ්ඤ පදාර්ථය කියලා කිව්වේ වා ශබ්දස්ස අත්තු. එතකොට මේ වා ශබ්දයේ අර්ථය තමයි මෙතන අනිපදත්තය හෝ කියන අර්ථය. අනියම් අර්ථය. එක ගෙනත් මෙතන ටීකාවේ ටිකක් කියනවා. එත් අඤ්ඤ පදං කඨමේක වචනං යදා දිනා इति ඕ ඒ ටික නෙවෙයි සත්තට්ඨ ඉච්ඡස්මින් සමාසේ සත්තට්ඨ යන මේ සමාසයෙහි අඤ්ඤ පදත්තෝ වා ශබ්දස්ස අත්තෝ इति අඤ්ඤ පදාර්ථය වා ශබ්දේ අර්ථේහි යනු යයි කීවේ අනියමත්තේ මේ කිව්වේ අනියමාර්ථයේ තමයි මේ පදය යෙදෙන්නේ කියන එකයි තේරුම. මෙතන අඤ්ඤ පදත්වෝ කියලා කිව්වේ අනියම් අර්ථය කියන එක පෙන්වන්නයි. වා ශබ්දස්සත්වෝ කියන්නේ අනියම් අර්ථය කියන එකයි. වා ශබ්දයේ තියෙන අනියම් අර්ථයන්නේ වා ශබ්දස්සත්වෝ කියන එක ඉතින් සිංහලෙන් හරි ලියා ගන්න අනියම් අර්ථය. එතකොට මේ අනියම් අර්ථයේ තමයි මේ පදය හැදෙන්නේ. සත් අට කියන එකේ අර්ථය එතකොට හතක් හෝ අටක් කියලා අනියම් අර්ථය. සත් අට මාසේ කේපෙත්වා इति බුත්තේ සත් අට මාසේ කේපෙත්වා යයි කී කල්හි සප්තවා අටවා මාසේ इति අනියමෝ මාස හතක් හෝ අටක් හෝ යයි අනියමය සිදුවේ අනියමයක් වේ කියන එකයි අර්ථය. යෝ එක අයින් වෙලා යනවා හරිය. ඊට පස්සේ සහ එකට සකාරය මුකෙන් සූත්‍රය යදන සහ කියලා ලියලා ඉතින් යනවා සය හේතුවක සමාන යටින් ඉරපු ගහන ඊට පස්සේ හරි පදේ සහේතු කකාරාගමයක් වෙනවා. කකාරාගමයක් කචි සමාසන්තගත එකක් ගන්න එතෙන්නම ගත්තා නම් හරි. ඔව් අගටම සෝ එකක් දාන්න. සෝ ඒකත් තියන් වෙලා දන ක කොචි සමාසන්තගත සහේතුකෝ කියන යටින් දීලා පෙන්නනවා. පති ඊළඟ උදාහරණි දක්ඛිනස්සාච පුබ්බස්සාච දිසාය යම් අන්තරාලං සා. එතකොට දකුණේද නැගෙනහිරද දිශාවන්ගේ නැගෙනහිරද දිශාවේ යම් අන්තරාලයක් එහෙම නැත්නම් අතරක් වේද ඈ දක්කින කුබ්බා කියලා පදේ හදෙනවා. ඒ පදේ හදමු බලන්න. හරි. වැඩි වෙලා ගන්න නැතුව ඊළඟ එකටත් අපිට යන්න තියෙනවා. සූත්‍ර ටික මකන්න නැතුව හරි දක්ෂිනස්සාච කියලා දිගට ලියන්න තියෙනවා. දක්ෂිනස්සාච පුබ්බස්සාච දිසාය යම් අන්තරාල. ඒ ඔක්කොම ලියන්න. මෙහා කෙරෙවෙන්න නම් ලියන්න පටන් ගන්න. දක්ෂිනස්සාච පුබ්බස්සාච දිසාය යම් අන්තරාලම් අන්තරාලම් සා යම් තමයි යත්තයි
එතන මොකද
කරන්නේ ඊට බුත්තට්ටානික ගම කෙරෙන්න බුත්තට්ටානිකේ ඒ ටික ඔක්කොම චකාරය දිසාය යම් මේ ඔක්කොම දෙක දිසායත් දක්ෂින පුබ්බ ඔතන මේ යටි මෙන්නවා දක්ෂින පුබ්බ ඊට පස්සේ අන්තිමට එන්නේ දක්ෂින පුබ්බ කියලා වචනේ හැදෙනවා. දක්ෂින පුබ්බ මේකෙන් දක්ෂින පුබ්බා වචනේ දිශා කියන්නේ ඒකේ තේරුම. දිශාවයි බලන්න හැදෙන පදේ ඇවිල්ලා තියෙනවද කියලා. දැන් පදේ හැදලා දීලා තියෙනවා නේ අන්තිමට.
ඉදමු ගන්න
සද්ද සමාසයේ මැදින් දෙන්නවා. දක්ෂින කුබ්බ කියන දේ. එනයිට යටින් ආයේ දක්ෂින පුබ්බ කියලා එකතු කරලා ලියන්න
ඕන.
ඒ පුබ්බා කියලා විභක්ති දාලා මේ කියලා තියෙනවා. සමාස හැදුණු පදේක. ඊට පස්සේ යටර අරන් තමයි දක්ෂින පුබ්බා වරහන් ඇතුලේ දිසා කියලා දාන්නේ. නෑ නෑ ඔතන පුබ්බ හරියට තියෙනවා.
මම
අතන වර්ණක තු දිසා කියලා නේද? ඔතන නේ නිතිය තියෙන්නේ. එහෙනම් ධාතුන් අත්හැරදී අර වර්ණමිති ටික ගෑසින් ලියන්නේ කොහොම ලියන්නේ? මෙදින් ඉඩක් තියෙන තමයි දිසා කියලා ලියන්නේ. හරි මේ විදිහට එන්න දක්කින කුප්ප ඒ කිව්වේ එතකොට දිශාව ඒ නිසා තමයි ශ්‍රී ලිංගව දක්කින පුබ්බා කියන එක තියෙන්නේ. ඔව් ඒ කියන්නේ අර බුද්ධත්තාණන් කියන්නේ දැන් මේ සූත්‍රේ මේක කියද්දි තේරෙනවා මේ කියන්නේ මේ දෙක අතර කියලා. යන්තරාලං කියලා කිව්වේ මේ අතර කියන්නේ. දකුණු දිශාවෙත් නැගෙනහිර දිශාවෙත් අතර කියන එක තමයි විග්‍රහ වාක්‍ය. ඒක උඩ දක්කින පුබ්බා කියද්දි තේරෙනවා මේ කියන්නේ මේ අතර කියලා. එනිසානේ උත්තරාණ මප්පේ වූ කියලා කිව්ව සුත්‍රය. හරි, පැහැදිලිය. එමනම් ඔන්න බහුබී සමාසයේ අවසන්. ඒක මෙතන අප්පටමන්තාණන් කියලා සූත්‍රේ පටන් ගද්දිම කිව්වේ මෙන්න මේ දේසිතෝ බුද්ධේන යෝ ධම්මෝ කියන වගේ තැන්වල සමාස නොවීම සඳහායි. ඒ තැන්වල ප්‍රථම දයෝ ධම්මෝ කියලා ඒ තැන්වල ප්‍රථම සමාසය තමයි එන්න ඕන එනවනම්. බුද්ධේන දේසිතෝ යෝ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ යමක්ද එතකොට ඒක බුද්ධ දේසිතෝ කියලා හරි එහෙම හැදෙන්න පුළුවන්. හැබැයි එහෙම යෙදෙන්නේ නැහැ. මේ නොයේදී මේ විදිහේ සමාස නොවුණු තැන් තියෙනවා. ඒ නිසා තමයි ප්‍රථමාන්තයේ වගේ සමාස වෙන්නේ නැහැ කියන කතාව එතන කිව්වේ. බොහොම කලාතුරකින් තමයි ප්‍රථම බහුබිහි සමාසය
කියෙදෙන්නේ.
එතකොට ওই විදියට තිබුණොත් ඕන අපිට දේසිත බුද්ධෝ හරි එහෙමත් හදන්න පුළුවන් නේද? ඔබ සමාස කරලා එහෙම හැදින්නේ. එහෙම නැත්නම් බුද්ධ දේසිතෝ එහෙම නයිය දෙන තැන් තියෙනවා. බුද්ධේන දේසිතෝ බුද්ධ දේසිතෝ. මෙහෙම නොවන තැන් තමයි එතන කෙටියෙන් මතක තියාගන්න තියෙන්නේ මේ ප්‍රථමා බහුබිහි සමාසයේ බහුලව යෙදින්නේ. ඒ නිසා තමයි බහුලව යෙදෙන විභක්ති ටික පෙන්වන්න නිසා තමයි ප්‍රථමාන්ත නො වූ කියලා කිව්වේ. කලාතුරකින් යෙදෙන ප්‍රයෝග කීපයක් තමයි අර පෙන්වන්නේ. හරි, ඊට පස්සේ දැන් මේ බහුබිහි සමාසය දැන් අවසන් වුණානේ. ඊට පස්සේ බහුබිහි සමාසය ගැන තව විස්තර ඇතරම ගොඩාක් තියෙනවා. මෙතනින් මේ බාලාවතාර පොතේ ඉවර වුණාට බහුබිහි සමාසයේ ප්‍රභේද ගොඩාක් ගැන කියනවා රූප සිද්ධියේදී. ඒකට ඒව ගැන විස්තර අපි වැඩි විස්තර පස්සේ දැනගමු. භාෂාවතරණේ පොත්වලත් ඒක කතා කරෙන්නේ නැහැ. මේ අනිත් ප්‍රභේද ගැන විස්තර කරෙන්නේ නැහැ. නමුත් ඒ වගේ ප්‍රභේද 9ක් ගැන රූප සිද්ධියේ කියනවා. වර්ග 9ක් තියෙනවා බහුබීහි සමාස වර්ග. ඒක ක්‍රමයකට ක්‍රම කීපයකට පදනම් කීපයකට බෙදෙනවා. ඒක ක්‍රමයකට 9යකට බෙදෙනවා. ඒවා ගැන විස්තර තත්ත්ව දීපිකාවෙන් බලා ගන්න පුළුවන්.
ලොකු පොඩක් හදලා ඔක්කොම එකට දාලා සිදුවෙන්නේ මේක ගන්න.
නෑ, රූප සිද්ධියේදී පස්සේ කාලේ කියන්නේ නෝ. රූප සිද්ධියේ පස්සේ බලන කාලේ. ඒක තමයි රූප සිද්ධියේ බලන කාලේ කියන බලා ගන්න. මොන
කියවෙනවන්නේ?
ඊට වඩා කියනවා.
නෑ,
ඊට අමතරව කියනවා. එතකොට මේ ෂඩාකාර ක්‍රමයේ කියන්නේ ඉතින් කියන්න අමාරු නිසා මේ ෂඩාකාර ක්‍රමයට උගන්වන්න ගිය සූත්‍ර ගොඩයි රූප සිද්ධිය. සූත්‍ර ප්‍රමාණි වැඩි ගොඩ කාලයක් යනවා. ඒක දැන් මේ වගේ එකකින් ටිකක් පොඩි සූත්‍ර ගානක් නේද ඔතන රටාව හුරු වෙනවනේ. ඊට පස්සේ අර ටික ඉතින් සූත්‍ර නොකිය යන්න නිසා අදාසින් තමයි අපි එහෙම කළේ. මේකත් තේරුම් ගන්න තව පොතුත් සිංහල පොතුත් තියෙනවානේ. දැන් රූප සිද්ධි වලට ඒ වගේ ඉතින් සම්පූර්ණ ලියවුණු සිංහල පොත් නෑ. ඒ නිසා ඉතින් ලේසිය නිසා අපි එහෙම කළේ. කතියට තේරුම් ගන්නත් ලේසි වෙන නැත්නම් අර මේ වගේ බෙදීම් ගොඩාක් වැඩි වුණාමත් මුලින්ම ටිකක් අමාරු වෙනවනේ. ඉතින් මේ සරල මට්ටමේදී පුරාණයේ තුගන්ලා තියෙන රටාවනේ ඒකත් අපි අයින් කරන්නත් හොඳ නැති නිසා මොකක් හෝ හේතුවක් නිසා නින්න ඒ පුරාණ ස්වාමීන් වහන්සේලාත් එහෙම කරලා තියෙන්නේ. බාලාවකාරයක් වෙනම රචනා කරලා තින්නේ මුලින් මේක උගන්ලා ඊට පස්සේ අනිත් ඒවා උගන්වන රටාව හදලා තියෙන්නේ ඒ පහසුව සඳහානේ. එනිසා ඉතින් අපිත් ඒ ක්‍රමයේ ඉතින් අනුගමනය කළා. නැත්තම් සමහර ටික කාලයක් යද්දි කට්ටිය එපාම වෙලා නේද මෙයා වෙන්න තිබුණා. ඉතින් ඒ නිසා අර වැඩි බරක් නොවෙන්න නිසා මුලින්ම අර සරල කාරණා ටික ඉස්සරලා කියලා ඊට පස්සේ ගැඹුරින් වැඩි විස්තර අර වගේ පොතකදී කියනවා. දැන් මේකේ බහුබීහි සමාසයට විතරක් පිටු මේ විදියෙ පිටු මේ පෙරවැදි හිඩල් කියලා එමත් නැහැ. ඒ විදියෙ පිටු පහක් තියෙනවා බෞද්ධී සමාසයේ විතරක්. ආවා කියන්නේ මේ පැත්තෙත් තියෙනවා. ඒ වගේ අර ලොකු විස්තරයක් තියෙනවා. මේ වගේ ඔක්කොම කියන්න ගියොත් ටිකක් බර වැඩි වගේ තේරෙන නිසා තමයි මුලින් අර සරලව බහුලව යෙදෙන ප්‍රයෝග ටික කියලා ඊට පස්සේ ඉතිරිය වටින විතරයි. ඉස්කෝල වල ගන්නත්දිත් එහෙමනේ. මුල් කාලෙම මේ 6 වසරේදී දෙන්න ඕන හැම ප්‍රමේයයන් ටිකම දුන්නොත් එහෙම ගණිතේ එහෙම. ඉස්කෝලේ යන්නත් නැතිවි 6 වසරින් ඉහාට. එහෙමනේ අර සරල කාරණා ටික ඉස්සරලා කියලා ඊට පස්සේ ඒ ටිකත් ඇතුළත් තමයි මේ ප්‍රමේයයන් මේ න්‍යායන් ඇතුළත් කරලා තමයි ඊළඟ පොතේදී විස්තර කරන්නේ. අර ටික නැතුව බෑ. ඒ ටිකක් දැනගෙන ඉතහා විස්තරයක් කරා. ඒ වගේ එහෙම නැත්තම් බර වැඩි වෙන නිසා.
නෑ.
නෑ ඔතේ එකමද ආවා ගන්න එකමද නොකර. ඔව් ඒවා කරපු නිසානේ දැන් ඔක ඉච්චර
ගාන.
හරි. එතනේ වර්ග 9 ගැන ඉතින් අපි ඔක්කොම ලියන්න ඕන නැහැ ඉස්සරහට කතා කරන නිසා නිකමට දැන් අහගෙන ඉමු. ඒ ඇති. එතකොට මේ වර්ග 9 ගැන රූප සිද්ධියේ විස්තර කෙරෙනවා. අත බහුබ්බීහි සමාසෝ උච්චතේ සෝච නවවිදෝ කියලා ඉස්සත් විතර කරනවා. ඒකත් නවවැදෑරුම් වෙනවා. වීපදෝ කියන්නේ වීපද තුල්‍යාදි කරන බහුබ්බීහි පද දෙකක පද දෙකක් යෙදෙන මෙතන තුල්‍යාදි කරන කතාවදී විශේෂයෙන් කියන්නේ වීපදෝ කියලා කියන්නේ ඒක පද දෙකක බහුබ්බීහි සමාසෝ. ඊළඟට භින්නාදි කරන බහුබ්බීහි සමාසය. තී පදෝ පද තුනක බහුබ්බීහි සමාසය. න නිපාත කුප්ප පද න නිපාතය මුලින් යෙදුණු බහුබ්බීහි සමාසය. සහ කුප්ප පද සහ කියන පූර්ව පදයක් යෙදුණු බහුබ්බීහි සමාසය. දැන් අපි කතා කරේ ඊට පස්සේ උපමාන කුබ්බ පදෝ. උපමාන පදයක් පූර් යෙදিলা සැකසෙන බහුබ්බීහි සමාසය. ඒකත් අපි ඒ වගේ ඉස්සරහට කතා කරනවා. ඒ තැන්වලින් වැඩි විස්තර දැනගන්න. ඒකට උපමානයක් කියලා කියන්නේ අර විය කියලා අපි ගත්තේ සුවන්නස්ස විය වන්න. අන්න ඒ වගේ තැන්වල ඒ මෙන් කියන අර්ථය උපමානාර්ථයේ යෙදුණු නිපාතයක් සහිත බහුබ්බීහි සමාසය. ඊළඟට සංඛ්‍යා උභය පදෝ කියන්නේ සංඛ්‍යා පද දෙකක් සමාස වෙලා හැදෙන බහුබ්බීහි සමාස පද. දිසාන්තරාලත්තෝ කියන්නේ දිශාවක දිශාවන්ගේ අතරක් ගැන කියවෙන බහුබ්බීහි සමාසය. දැන් අපි ඒකත් කතා කළා. ඒ නම කිව්වේ නැති වුණාට දැන් අන්තිමට මේ හැදුවේ අන්නේ දිසාන්තරාලත්ත බහුබ්බීහි සමාසය. ඊට පස්සේ ව්‍යතිහාර ලක්ෂණ. ව්‍යතිහාර ලක්ෂණ කියලා කියන්නේ විරුද්ධ ක්‍රියාවන් ගැන කියවෙන කේසාකේපි. ඒ වගේ පදතන කියන්නේ කෙස් වලින් කෙස් අල්ලගෙන දැන් දෙන්නේ කෙස් වලින් අල්ලගෙන ගහ ගන්නවා නම් අන්න ඒ වගේ යුද්ධයකට කියන නම තමයි කේසාකේපි. ඒව අපි ඉස්සරහට කතා කරමු. ඒත් ඔන්න ඔය විදිහේ වර්ග 9ක් බහුබ්බීහි සමාසයේ තියෙනවා. ඊට පස්සේ තියෙන තවත් ඊට අමතරව තවත් බෙදීම් කීපයක් ගැන කියවෙනවා. ඒතර විභක්ති ભેද යනුව ඉතින් වර්ග විභක්ති යනුව අපි කලින් කතා කරපු විදිහට ප්‍රථම බහුබ්බීහි ඒ විදිහට ප්‍රධාන එතන ප්‍රධාන ඉතින් 7යි ඊට අමතරව කරණ ආදිය සුදුසු විදිහට යෙදিলা ඒ විභක්ති යනුවත් බහුබ්බීහි සමාස වර්ග වෙනවා. ඊට අමතරව තවත් බහුබ්බීහි සමාසය කොටස් දෙකකට බෙදෙනවා. තද්ගුණ සංවිඥාන බහුබ්බීහි අතග්ගුණ සංවිඥාන බහුබ්බීහි. ඒවා විස්තර අපි පස්සේ කතා කරමු. ඒකට කෙටියෙන් මතක තියාගන්න ඕන. ඒකට තද්ගුණ සංවිඥාන බහුබ්බීහි කියලා කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ ඒ හැදෙන පදයෙන් කියවෙන ගුණය ඒ කෙනා දිහා හෝ ඒ වස්තුව දිහා බලලා දැනගන්න පුළුවන්. ඒ වස්තුව දිහා බලපුවාම මේ කියවෙන ගුණය ඒ වස්තුව කෙරෙහි පිහිටලා තියෙනවා. උදාහරණයක් අපි කිව්වොත් පොත්වල තියෙන උදාහරණයක් මම පෙන්නන්නම්. ලම්බ කන්න ලම්බා කන්නා යක්ෂසෝ ලම්බ කන්න ලම්බා කන්නා ඉල්ලෙන්නා වූ කන් ඇත්තේ යමෙකුටද ඒ කෙනාට කියනවා ලම්බ කන්න. දැන් ඒ කෙනා දිහා බලපුවම පේන්නේ නැද්ද ඒ ලක්ෂණය? කෙනා දිහා බලපුවම විද්‍යමාන වෙනවා. ඒ වස්තුවේ විද්‍යමාන ගුණයක් මුල් කරගෙන තමයි මෙන්න මේ සමාස පදේ හැදිලා තියෙන්නේ. එතකොට මේ අසග්ගුණ කියන එකේ තේරුම එහෙම නැහැ. අසග්ගුණ ඒ කියන්නේ සත්ගුණ නොව ඒ වස්තුව දිහා බැලුවට ඒ ගුණය පේන්නේ නැහැ. උදාහරණයක් මහද්ධනු එතකොට මහන්තං ධනං යක්ෂසෝ මහද්ධනු මහත් ධනෝ පුරිසෝ කියලා කියනවා. මහත් ධනයක් තියෙන පුරුෂයෙක්. ඉතින් ඒ මිනිස්යා දිහා බැලුවට මහත් ධනයක් පේන්නේ නැහැ. දැන් හොඳට ඇඳ පැළඳගෙන ඉතිවත් තින් වෙන කාගේ හරි ඉල්ලගෙන වෙන්න පුළුවන් නේද? ඒකෙන් අර ධනවත් භාවය පිටින් ඒ කෙනාගේ විද්‍යමාන වෙන්නේ නැහැ. ඒකයි. එහෙම විද්‍යමාන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම විද්‍යමාන වෙනවා කියලා කතාවක් නැහැ. එතකොට තින්නෝ සංසාරෝ යේනසෝ තින්න සංසාරෝ කියලා කියන දෙන්නේ රහතන් වහන්සේට මේ සංසාර සාගරයෙන් එතර වුණු තුමන් වහන්සේ කියන අර්ථයෙන් තින්නෝ සංසාරෝ යේන එතර වුණා වූ සංසාරයක් ඇත්තේ යම් උතුමෙකුටද? ඒ කියන්නේ යම් උතුමන් වහන්සේ කෙනෙක් විසින් සංසාරය එතර වුණාද? ඒකට අන්න තින්න සංසාරෝ කියලා පදයක් තියෙනවා. ඒකට ඒ එතර වුණ බව පිටින් බල්ලා පේනවාද? සසරින් එතර වුණායි කියන්නේ. ඒකට මහන්ති පඤ්ඤා යස්සසෝ මහත් වූ ප්‍රඥාවක් ඇත්තේ යමෙකුටද? මහා පඤ්ඤෝ කියලා පදයක් තියෙනවා. පිටින් බලලා ඒ ප්‍රඥාවන්ත භාවය පේනවාද? පේන්නේ නැති කරන වැඩ දිහා දැක්කොත් නම් නේද? කරන මොඩ වැඩක් දැක්කොත් නම් මහා ප්‍රඥාවක් නැහැ කියලා තේරෙනවා. ඒක වෙන කතාවක්. මේ කියන්නේ එහෙම නෙවෙයි, පිටින් බලපු ගමන් එහෙම අඳුරා ගන්න බෑ කියන එක. පැහැදිලි වෙනවා. තොරණයි දී බෙදීමකුත් තියෙනවා. ඒ වගේන වැඩි විස්තර රූප දිග්ගිය බලාගන්න. නම් බහුපිහි සමාසයේ අවස මොන හෝ ගැටලුවක් තියෙනම් ඉක්මනට අහම ගලන්න. එතන සමාස වෙන්නේ නැහැ කියන එක කියන්නේ. දැන් විග්‍රහ වාක්‍ය විදියටම තමයි යෙදিলা තියෙන්නේ. සමාස පදයක් විදියට හැදින්නේ නැහැ. සමාස කරන්නේ නැහැ එතන.
ඉතින්
වාක්‍යයක් නෝක වාක්‍යයක්. හරි, එහෙනම් අපි ප්‍රශ්න නැතුව ඇති ඊළඟට ද්වන්ද සමාසයට යන්නේ. බහුබී සමාසයේ බොහොම වැදගත් සමාසයක්. ඕක දැන් දැනගත්තම ඔන්න නිරුක්ති එහෙම තේරුම් ගන්න ලේසි. නිරුක්ති දහමට එකඟ නැතිව වහදන්න නැතුව දහමට එකඟ නිරුක්ති තේරුම් ගන්න මේක වැදගත්. අරුතෙන් හදන්න නෙමෙයි. පොත්වල කියලා තියෙන නිරුක්තිය තේරුම් ගන්න වගේ ඒ දැනීම වැදගත් නේද? හරි. සමාස ඛණ්ඩේ සමාස කාණ්ඩයෙහි ද්වන්ද සමාසෝ ද්වන්ද සමාසය කියනු ලැබේ. නාමානං සමුච්ඡයෝ ද්වන්දෝ යනු සමාස සංඥා විධාන සූත්‍රයි. නාමානං යනුද සමුච්ඡයෝ යනුද ද්වන්දෝ යනුද මෙහි පද තුනයි. එතකොට අපි මේකේ මේකට අනුවර්තනය කරන්න ඕන නාමානං යුත්තත්තු සමාසෝ යුත්තත්තු කියන ටිකත් ඒ වගේම විභාසා කියන පදයක් මේකට අනුවර්තනය කරලා අපි අර්ථ කියනවා. නාමානං එක සමාන විභක්ති ඇති නාමයන්ගේ විභාසා සමුච්ඡයෝ විකල්පයෙන් යම් පිඬු කිරීමක් වේද? නාමානං සමාසෝ නාමයන්ගේ ඒ සමාසය ද්වන්දු ද්වන්ද සමාසය නම්
වේ.
එතකොට මේ සමාසයෙන් මේ ද්වන්ද සමාසය කරනවායි කියලා අන්න සමාස විධාන කරන සූත්‍රයේ තමයි මේක. තේරුම නාමානං සමුච්ඡයෝ ද්වන්දු නාමයන්ගේ සමුච්ඡය එහෙම නැත්නම් පිඳු කිරීම තමයි ද්වන්ද සමාසය කියලා කියන්නේ. පිඳු කිරීම, එකට පිඳු කිරීම, එකතු කිරීම. එතකොට මේකෙදිත් විශේෂ කතාවක් කියවෙනවා. ඒක විභක්තික පදයන්ගේ තමයි මෙතන පිඳු කරන්නේ. ඒක විභක්තික දැන් අපි වෙන සමාසවලදී වෙනස් විභක්ති පද පිඳු කරානේ. දැන් බහුබීහි සමාසයේමත් මතකෙදි වෙනස් විභක්ති පද එකතු කළා. මේකෙදි එහෙම නෙවෙයි, සමාන විභක්තික පද තමයි එකතු කරන්නේ. තවත් විශේෂයක් තියෙනවා අපි ඉස්සරහට කතා කරද්දි පැහැදිලි නෙයි. සමුච්ඡයෝ ඉති සමුච්ඡය යනු
ඉන්දීකරණ
කිරීමයි.
කිරීමයි
ඒක විභක්තිකානං නාමානං සමාන විභක්ති ඇති නාමයන්ගේ යෝ සමුච්ඡයෝ යම් සමුච්ඡයක් වේද පිඬු කිරීමක් වේද සෝ ද්වන්දෝ නාම එය ද්වන්ද සමාසය නම් වේ ඉදං සුත්තං මේ සූත්‍රය බහුවචන විෂයං බහුවචන විෂය ඇත්තේය මොකක්ද කියන්නේ? එතකොට මේ සූත්‍රයෙන් නාමානං සමුච්ඡයෝ ද්වන්දෝ කියලා මේ කියන්නේ බහුවචන විෂයක් ඇති පදයන් එකතු වුණාම ඒ හැදෙන සමාස පදය බහුවචනයේ යෙදෙන විදිහේ සමාසයක් විධාන කරන්නයි මෙන්න මේ කතාව පටන් ගත්තේ කියන එකයි. ඒක කෙටියෙන් කිව්වොත් මේ ද්වන්ද සමාසය නිකා හැදෙන සමාස පදය බහුවචනයේ තමයි වර්ණගෙන්නේ කියන එකයි. මෙහෙම දැන් මේ කීවට ඇතැම් බහු ද්වන්ද සමාස පද තියෙනවා අනිවාර්යයෙන් ඒක වචනයේ යෙදෙන. ඒ වගේ නම් ඉස්සරහට කතා කරනවා. ඒකට එහෙම නොවේ නะ අපි මේ කියන සමා දැන් මේ කතා කරන විදිහේ මුලින් කතා කරන පද බහුවචනයේ තමයි ඒකට සමාස පදේ වර්ණගෙන්නේ. ඒක වචනයේ වර්ණගෙන්නේ නැහැ. උදාහරණ ඊළඟට පෙන්නනවා. අපි එතකොට මේ ද්වන්ද සමාසය ගැන කතා කරද්දී තව විශේෂයෙන් දැනගන්න ඕන කතාවක් තියෙනවා. මේ සිංහලේදී මේකට මොකද්ද කියන්නේ? සිංහල විශේෂ මතක කෙනෙක් ඉන්නවද දන්නේ? දකාරාර්ථ සමාසය කියලා හදේ මට මතක. කොහොම හෝ මෙතනින් කියන්නේ මෙදට පාලියේදී නම් මේකට තවත් නමක් කියනවා චත්ත සමාසය. චත්ත චත්ත කියන එකේ තේරුම ච අත්ත චකාරයේ අර්ථයේ යෙදෙන සමාසයේ තමයි චත්ත සමාසය. ද්වන්ද කියන එකට සමාන තේරුම. ඒතර මෙහෙම කිව්වේ සමාස පදේ මැදට චකාරයක් එකතු වෙනවා. උදාහරණේ ඊළඟට කිව්වම පැහැදිලි වෙයි. අපි ඒක හදලාම ඉමුකෝ. චන්දෝච සුරියෝච සඳද හිරුද යන වාක්‍ය ඡන්ද සුරියා යන්වෙන් සමාස වේ. තිත්තන්ති ඉති ආදී තිත්තන්ති යනාදී වූ ක්‍රියා සම්බන්ධ සාමාන්‍යතු ක්‍රියාවක් සම්බන්ධ සමානත්වයෙන් එත්ත අපි මේ සමාසයෙහිද ඒකත්තතා අත්ති පදයන්ගේ ඒකාර්ථවත් බවක් ඇත්තේය. නරනාරියෝ යන පදයද අක්කර පදානි යන පදයද ඒවං මෙසේය. එතකොට මෙන්න මේ දැන් කියපු එකේ තේරුම මොකක්ද? දැන් මේ කියපු අපි උදාහරණ වාක්‍ය ලියාගමු. චන්දෝච සොරියෝ විග්‍රහවාක්‍ය. ඊට පස්සේ නාමානං සමාති. ඊට පස්සේ මෙතෙන් අපි දැන් ගන්නෙ මොන සූත්‍රයේද? අඤ්ඤ පදත්තේසු බහුබ්බීහිද නාමානං සමුච්ඡය. සමුච්ඡයෝ ද්වන්දු. ඊට පස්සේ මේකේ අනවශ්‍ය පද ඉවත් කරනවා. බුද්ධර්ථාන. ඒකයි ඒකදී වෙන්නේ මේ චකාර දෙක තමයි අයින්නේ. ඊට පස්සේ විභක්ති අයින් කරලා ප්‍රකෘතිමත් කරනවා. පස්සේ අපි කදේ සද්දිත සමාධි සූත්‍රයේ මේකට නම්වත් කරනවා. ඊට පස්සේ විභක්ති ගැන්වාම බහුවචනේ තමයි වර්ණ ගන්න. විචර අමාරු නේ. මේ
අයිමත් හරියන්නේ.
ඔව් භාෂාව කරන්නේ දෙහිණි පොතේ විදිහට. එතකොට මේකේ ඊළඟ පදේ නර නාරියෝ කියන පදේ කොහොමද හැදෙන්නේ? ඒකෙදින් දෙවිදියරම බහුවචනෙන් ගත්තත් කමන්නේ. ඒක වචනෙන් පද දෙක ගන්නත් පුළුවන්. නරෝච නාරීච නර නාරියෝ කියලා පද හදනවා. නරෝච නාරීච. ඊට පස්සේ ඊළඟ කොහොමත් මේක බහු මේ බහුබීහි පදේ අපි ඉස්සරහට බහුබීහි නෙවෙයි ද්වන්දවල බහුවචනයෙන් තමයි තියෙන්නේ. මේකේ අපි ඉස්සරහට කතා කරනවා මේ ද්වන්ද සමාස වර්ග. ද්වන්ද සමාසය වර්ග දෙකක් තියෙනවා. මොනවද? අනිත් එක ඉතරීතර යෝග ද්වන්දය සහ සමාහාර ද්වන්දය. එතකොට මේකෙදී අපි කියන්නේ මේ විදිහට. දැන් ඒ කතාව මෙතන කියන්නේ ඒ නන්දික ගැන විශේෂයෙන් පටන් ගදී කියන්නේ නැහැ. අපි මෙතනදී සටහනක් දාගන්න ඕන මෙන්න මේ විදිහට. බහුවචනයෙන් යෙදෙනවා නම් යම අපි ඒකට කියන්නේ සමාහාර ද්වන්දද අන්තරීතර යෝග ද්වන්දය කියලා. ඒ නිසා මෙතනින් සටහනක් දාලා ලියාගන්න හැදෙන සමාස පදයේ බහුවචනයේ විතරක් වර්ණගෙනවා නම් අපි ඒකට කියනවා ඉතරීතර යෝග ද්වන්දය. නිත්‍ය බහුවචන. එහෙමනම් ඒ වගේ වට අපි කියනවා ඉතරීතර යෝග. පැහැදිලිද? තොර ඡන්ද සුරියන් කියලා හැම ඔබ වර්ණ ගින්නේ. ඒකයි මේ ඡන්ද සුරියෝ කියලා ඒක වචනේ වර්ණ ගින්නේ.
සාන්තිමේදී
එක නෙමෙයි. අවසාන පදේ දිහා බලාගෙන තමයි වර්ණ ගින්නේ.
සූර්ය පදේ දිහා බලන්න. හරියට නේ. ඔව්. භාෂාව තරනේ පොත ඉක්මනට ගන්න දෙන්න ඇතිනේ නේ ගන්න බලන්න ඒක බහුව්‍රීහි සමාසය ගැන අපිට විදිහට 60 වෙනි පිටුවේදී එතන ඉඳන් මේ බහුව්‍රීහි සමාසය ගැන බලාගන්න ඉස්සර ඊට පස්සේ ද්වන්ද සමාසය ගැන 54 පිටුවේ ඉඳන් බලාගන්න. සටහනක් හරි දාලා. මේකේ දේවල් විස්තරේ කියන්නේ. අපි මෙතන තියෙන විස්තරේම කියන්න ඕන නැහැ. මේක සිංහලෙන් කියන්නේ ද අරුත් සමාසය කියලා. ද අරුත් සමාසය. ද අරුත් සමාසය කියලා තමයි සිංහලෙන් කියන්නේ. හේතුව තමයි අපි මේක සිංහලෙන් කිව්වොත් සඳුද
කියුවේ.
සඳුද හිරුද කියන එක තමයි විග්‍රහ වාක්‍ය. මෙන්න මේ දපාරයක් කියන නිසා තමයි මේකට කියන්නේ ද අරුත් සමාසය කියලා. ඒ ද අර්ථය තමයි පාලියේදී ච නිපාතයෙන් කියන්නේ. ඡන්දෝච සමුද සුරියෝච ඉරුද ඡන්ද සුරියා කියලා බහුවචනෙන් වර්ණනය. එතකොට මේක මෙතන පැහැදිලිව වෙන් කරලා කියනවායි. සමාහාර ද්වන්දය සහ ඉතරීතර ද්වන්දය ඒකත් ඉතින් බලා ගන්න 55 56 පිටු. එතකොට මේ මොකක්ද මේ ඉතරීතරයි ඒ කියන එකේ තේරුම? මේ තමයි චකාරයේ අර්ථ හතරක් තියෙනවා. ච නිපාතයේ යෙදෙන අර්ථ හතරක් තියෙනවා. අන්නේ අර්ථ හතර අනුව තමයි මේ විදිහට නම් ටිකක් දීලා තියෙන්නේ. අපි ඒ ටික පොඩි සටහනක් දාගන්න ඒක හොඳයි. තේජානන්ද අසිලු හරි බලන්න. චකාරයේ අර්ථ හතර තියෙනවා. මකර කොට චකාරයේ ච නිපාතයේ අර්ථ හතරක් තියෙනවා. ඒවයි තෝට දැන් මේ ඔක්කොම විස්තර සත්ව දීපිකාවෙත් නැහැ. ඒ නිසා තමයි සතනක් දෙන්නේ හිතුනේ. තවත් ඒ වගේ සම්ම පොත් දීලා තියෙනවා. පෙරණි ගොඩක් පෙරණි කියවුණු පොත් තියෙනවා. ගඩ දාන දින සම්ම.
ඒක
විදියට භාගයක් ලියවුණු පොතක් තියෙනවා සම්පූර්ණ පදින් පදු. ඊට පස්සේ රූප සිද්ධි ඉවර වෙනකන් තැනින් තැන ඒ කියන්නේ ටිකක් අපහසු තැන් විතරක් ලියවුණු එක සම්මයක් තියෙනවා. ඒකේ පදින් පදේ නැහැ. විස්තරත් නැහැ වැඩි. ඒක තමයි මම හිතන්නේ කොටසක් කියන්නේ. ඒ අර්ථ හතර ලියන්න සමුච්ඡය එක සමුච්ඡය සමුච්ඡය නෑ අයිතත් සමුච්ඡය ඔබටම කියනවා කේවල සමුච්ඡේ කියලා. කේවල සමුච්ඡේ කියලා වරහන් වරහන් කියල කේවල සමුච්ඡේ කියලා කියනවා. වරහන් කේවල දියතුතේ කේවල කයන්න සෝමන්දාර දොස්ති කියනවා. මේ උදාහරණෙ ඉලියලා ගන්න. කේවල සමුච්ඡේක චීවරම් පින්ද පාපංච පච්චයන් සයිනාසන අදාපි චීවරම් පින්ද පාපංච පච්චයන් සයිනාසන පච්චයන් හරිද සයිනාසන මන් සයිනාසන අදාති අවිතරහ දෙනවා දාතාවක් කැලලක් මේ කිව්වේ අදාති උදු භූතේසු විප්පසන්නේන චේතස. එතකොට මේකේ අර්ථය තමයි කේවල සමුච්ඡය කියන එක විස්තර කරන්නේ යම් කිසි ච ශබ්දයකින් මෙතන අදහස් කරන්නේ මේ ච ශබ්දයෙන් අදහස් කරන්නේ මේ අදාති කියන මේ උදාහරණය හැටියට නම් අදාති කියන ක්‍රියාපදෙත් එක්ක මේ නාම පද සියල්ලම වෙන වෙනමම සම්බන්ධ කරනවා. ඒකට ඕකේ ඊතල වලින් ගහලා පෙන්නන්න අදාති චීවරං අදාති පින්ඳ පාතංච චීවරංච අදාති පින්ඳ පාතංච අදාති පච්චයංච අදාති සයනාසනංච අදාති කියන අන්න ඒ ක්‍රියාපදෙත් එක්ක වෙන වෙනම මේ නාම පද හතර සම්බන්ධ වෙනවා කියන එකයි අර්ථය. ඒ ටික ඔක්කොම එකක් විදිහට සම්බන්ධ වෙනවා නෙවෙයි. ඔගොඩත් දැන් අර තියෙන උදාහරණ එක උදාහරණයක් තමයි ඔය තියෙන්නේ.
ක්‍රියාපදෙත් එක්ක
අදාති ක්‍රමයේ කෙටියෙන් මතක තියාගන්න තියෙන්නේ මේ පිඬු කෙරෙන පද යටින් මේ සක්හන තරුවක් හරි දාලා ලියුණා නම් හොඳයි. පිඬු කෙරෙන පද එහෙම නැත්නම් සමුච්ඡය එකතු කෙරෙන පද පිඬු කෙරෙන පද තනි තනිවම ක්‍රියාව හා සම්බන්ධ වෙයි. ක්‍රියාව හා සම්බන්ධ වෙයි. ඔවුනොවුන් අතර සම්බන්ධයක් නැත. සම්බන්ධයෙන් මහත්තයා. දයන්. අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැත. පිළු පිළු ඒවා ඉතින් හදලා ලියා ගන්න තමයි නේ. සංඥක તો පිළු කියද්දි පිළු නෙමෙයි පිළු සංඥක දයන්. ඔබ මේකෙන් ලොනාන මුද්ද කොහොමද මේ පද අතර එකිනෙකා අතර සම්බන්ධයක් නැහැ මේ කේවල සමුච්ඡයේදී. ඒ නිසා ද්වන්ද සමාසයේදී මේක යෙදෙන්නේ නැහැ. ඉතින් පද සමාස වෙන්නේ නැහැ, පද එකතු වෙන්නේ නැහැ මේකෙදී. චකාරයෙන් පද ලින් කරලා තියනවා මිසක පද එකතු කරලා ලියන්නේ නැහැ. පද අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැහැ. දැන් ඉන්ට තමයි චීවරම් පින්ද පාතං ච කියලා වෙන වෙනම ලිව්වේ. නැත්තම් චීවර පින්ද පාත පච්චය සයනාසනං ච කියලා ගන්න තිබුණානේ. එහෙම නෙවෙයි දැන්. පැහැදිලිද? පදෙන් පදේ වෙන වෙනම දක්වලා තියෙනවා. ක්‍රියා පදයට වෙන වෙනම එකිනෙක පදයේ සම්බන්ධයක් තියෙනවා. හරි, ඊළඟ අර්ථය තමයි අන්වාචය දෙක. දෙවෙනි අර්ථය අන්වාචය. 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 ඔබ ඒකට උදාහරණයක් අපි දෙන්න. දානංච දේහි සීලංච රක්ඛාහි. දානංච දේහි සීලංච රක්ඛාහි. මත රක්ඛ කිව්වද? සීලංච රක්ඛ. හරි. ඒක මේකෙන් කියවෙන දේ තමයි ඒ යාපේ අන්වාචය කියලා කියන්නේ. යති තරුවක් දාන ප්‍රධාන අර්ථය දක්වා අර්ථය යටි ආයෙ අර්ථපත්‍රය අප්‍රධානියා අප්‍රධාන දෙය එයට එකතු කිරීම. අප්‍රධාන අර්ථය අප්‍රධාන දෙය එයට එකතු කිරීම මෙනම් මේ උදාහරණයේ හැටියට නම් මේකේ ප්‍රධාන අර්ථය තමයි දන් දෙන්න කියන එක අවධාරණය කිරීම. ඒක යටින් ඉරක් ගහලා දානංච දේහි කියන එක යටින් ඉරක් ගහලා උඩින් හරි ලියන්න ප්‍රධාන අර්ථය. ගණන් කරලා ඊට පස්සේ සීලංච රක්ඛ කියන එක අප්‍රධානයි. ඒක ඉතින් හරි අර්ථයේක අර්ථය. ඒක සීලංච රක්ඛ කියන දේ මේ කියන්නේ දන් දෙන්න කියලා අවධාරණය කරලා කියනවා. සිලොත් ඉඳ ලැබෙන වෙලාවට සිලොත් රකින්න. මේකම
කියන්නේ
ඔබ ඉල රකින්නේ දැන් මාරු කරලා කියන්නේ. මේකට ඒකම අපි ඒ අවධාරණය කරන විදිය අනුවයි. ආයෙත් ප්‍රධාන අරමුණ හොඳට තේර රකින්නේ. ඉඳ ලැබෙන ලාට දනුත් දෙන්න කියලා අපි කියනවා නම් අපි ඒක සීලංච රක්ඛ සීලං රක්ඛ දානංච දෙහි. එතකොට ඕකෙදිත් මේකෙදිත් එතකොට ඒ ක්‍රියා දෙකකට වෙන වෙනම සම්බන්ධය තියෙන නිසා මේකෙදිත් මේ පද එකතු වීමක් වෙන්නේ නැහැ. එතකොට අන්වාචය කියන එකේදිත් සමාසයක් යෙදෙන්නේ නැහැ. සමාස වෙන්නේ නැහැ. වෙන වෙනම තමයි පද හිටින්නේ. පැහැදිලිද? රොය ක්‍රමයේදී එකෙදීම චකාරයේ යෙදෙනවා. යෙදුනට සමාප කරන්නේ නැහැ පද. පද වෙන වෙනම තමයි තියන්නේ. මොකද ওই දානං කියන පදේ දේහි කියන පදෙත් එක්ක ක්‍රියාපදෙත් එක්ක සම්බන්ධ තියෙන්නේ. සීලම් පදේ රක්ඛ කියන පදෙත් එක්කයි සම්බන්ධ තියෙන්නේ. පැහැදිලි? හරි. ඊළඟ තුන්වෙනි අර්ථය. ඉතරීතර යෝග. ඉතරීතර යෝග. චකාරයේ යෙදෙන අර්ථනේ හතර තියෙන්නේ. හැබැයි මේ හතරෙම සමාස වෙන්නේ නැහැ. සමාස වෙන්නේ අර්ථ දෙක විතරයි.
යෝ
උදාහරණයක්. දැන් අපි කියමු එක. ඡන්දෝච සූර්යෝච සමානයි ඡන්ද සූර්යය. පැහැදිලි නේද ඔක? සඳුද හිරුද කියන පද ඡන්ද සූර්යා කියලා සමාස කරන. මෙතන ඊතරීතර යෝග කියන එකේ අර්ථය කියවෙන්නේ මේකේ අවයවයන්ගේ අවයවයන් ප්‍රධාන අවයවයන් සමූහය නෙවෙයි. ඒ අවයව ගාන අනුව තමයි අවයවයන් ප්‍රධාන කරලා තමයි මේකට විභක් වචන භාවයේ දෙන්නේ බහුවචන භාවයේ දෙන්නේ ඒක වචන බහුවචන භාවයේ දෙන්නේ. ඒ සමාහාරය කියන්නේ ඔක්කොම සමූහයක් විදිහට සැලකන්නේ. ඔක්කොම එක සමූහයක් කියලා සැලකන්නේ. අපි දැන් සංඝපදේ ගත්තම ඒකත් සමූහයක් එකක් විදිහට සැලකීමක් නේ. පැහැදිලිද? ඒකට එහෙම සැලකුවොත් ගොඩාක් උනත් එකක් විදිහට සැලකන්නේ. මේක එහෙම නෙවෙයි. අවයව ප්‍රධානයි. අවයව ගානනුව තමයි ඒක වචන බහුවචනේ තියෙන්නේ. ඒ නිසා මේකෙදි අවයව ගාන වැඩි නිසා බහුවචනයෙන් තමයි තියන්නේ. ඒ නිසා අපි ඒකට කියනවා අවයව ප්‍රධාන අර්ථයක් මේ ඉතරීතර යෝගතුල. ඒ නිසා අවයව ගාන කොහොමද දැන් එකට වැඩි වෙන්නේ අනිවාර්යෙන්ම? ඒ නිසා අනිවාර්යෙන් බහුවචන. නිත්‍ය බහුවචන. ඒක අවයව ප්‍රධාන කොට ඒක තමයි ප්‍රධාන කොට ඇති නිත්‍ය බහුවචන සමාසය කියලා ගත්තා. අවයවයන් ප්‍රධාන කොට ඇති අර්ථය කියලා කියන්නේ ඉතින් අර්ථය. මේදී නිත්‍ය බහුවචනයෙන් සමාස වෙනවා. ඒක මෙතනින් සමාස වෙනවා. ඒ වචන එකතු වෙනවනේ. මේකදී වචන එකතු කරන්න පුළුවන් මේ අර්ථයෙන්. දැන් උඩ දෙකේදී වචන එකතු වෙන්නේ නැහැ. වචන වෙන වෙනම තිබිලා තමයි ක්‍රියාපදෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. හරි. අවසාන හතරවෙනි අර්ථය. සමාහාර 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 කියන්නේ තේරුම සමාහාර නම් සමාහාරෝ කියලා අපි ඒක ඉස්සරහට කතා කරනවා. එතකොට මේ කියන්නේ එක් උදාහරණයක් අපි ලියලා ඉමු. අජාච ඒලකාච අජේලකං අජාච ඒලකාච නෝබජලයන් ඒලකාච සමානං අජේලකං බට ඒකේ අර්ථය තමයි එක්තැන් කොට ගැනීම සමාහාර කියලා කියන්නේ එක් කොට ගැනීම කියන එක. එක් කොට ගැනීම සමාහරණය තමයි සමාහාර කියන්නේ. එක් කොට ගැනීම වරහණය තුනේ සමූහයක් එකක් වශයෙන් සැලකීම. ඒක පිළුවක් ඔක්කොම එක කාණ්ඩයක් විතරයි. ඒ මහා සංඝ රත්නය කියලා කියනවා. එක්කෙනයි දයි වචනේ එක වචනද බහු වචනේද තියන්නේ සංඝ රත්නය කියද්දි? ඒක වචනයි. එක්කෙනයි දින්නේ. අන්න ඒ වගේ.
මේක නිත්‍ය
නිත්‍ය නපුංසක ලිංගයේ එක වචනයක්. නිත්‍යමත් නැහැ. අපි ඉස්සරහට තම කතා කරේ නැහැ නේ. නපුංසක ලිංගයේ එක වචනයි විකල්පයෙන් බහුවචන තියෙනවා. මෙන්න මේ අර්ථ හතරේ චකාරය යෙදෙනවා කියලා ඉතින් මතක තියාගන්න. අපි හැමදැනම දන්නේ එකයි නේද? මේ මොකක්ද කියලා සමහරක්ද තේරෙන්නේ නැහැ. අර මුල් දෙකේ ලොකු වටිනාකමක් තියෙනවා. මේ මුල් අර්ථ දෙකේ ඒකට ඒ තැන් දෙකේ මේ කියන්නේ මොකක්ද කියන එක අපි හොඳට තේරුම් අරගෙන තමයි අර්ථ කියන්නේ. හරි, එතකොට දැන් අපි මේ කතා කරගෙන ගියේ මෙන්න මේ අර්ථය. ඉතරීතර යෝගය. ඒ කියන්නේ අවයවයන් ප්‍රධාන කරලා කලකනවා, ඒ තැනකදී එකතු වෙන පද දෙක වෙන වෙනම කලකනවා. පද දෙක වෙන වෙනම දෙකක් විදියට. එතකොට ගොඩයි. දෙකක් විතර නෙවෙයි මේ ද්වන්ද සමාපේ තියෙන තව විශේෂයක් තමයි පද කීපයක් එකට සමාස කරන්න පුළුවන්. පද දෙකක් විතර නෙවෙයි. ඒවං සුරාසුර නරෝ රග නාග යක්ඛා කියලා දැන පද කීයක් එකතු වෙලා ආවද? සුර අසුර නර උරග නාග යක්ඛා පද හයක් එකතු වෙලා තමයි සුරාසුර නරෝ රග නාග යක්ඛා කියන හැදිලා තියෙන්නේ. පුතන් මේ විදිහට කොහමද එතකොට හැදෙන්නේ? සුරෝච අසුරෝච නරෝච උරගෝච නාගෝච යක්කෝච සුරාසුර නරෝ රග නාග යක්ඛා කියලා බලන්න. පැහැදිලි? දැන් අපැහැදිලි වගේ. ඊපස්සේ මේ විදිහටින් අනිත් ඒ වගේ සලකන්න ඕන පිටපතින් තියෙන පදයේ අනුව තමයි. ඒකට මේකේ වර්ණ ගැනීම මේ තැනක විස්තරණය වෙන්නේ. ඊළඟ එකේදී අපි කතා කරනවා සමාහාර ද්වන්දේදී එතනදී පිටපතින් තියෙන පදේ අදාළ නැහැ. ඒ තැනකදී ඒක වචන වෙනවා නපුංසක ලිංග වෙනවා. නපුංසක ලිංගු ඒක වචනයට එනවා හැදෙන සමාස පද. දැන් අපි මේ කතා කරපු ඉතරීතර ද්වන්ද සමාපේදී එහෙම වෙන්නේ නැහැ. වැදිරින් පිටපතින් තියෙන පද යනුව ලිංගය සහ බහුවචනේ තීරණය. එතකොට අක්කර පදානි කියන එක හැදෙන්නේ කොහොමද? කොහොමද? නපුංසක ලිංගයයි පද දෙකම. අක්කරානිච පදානිච අක්කර පදානි කියලා පද දෙකක්. අක්කරානිච පදානිච අක්කර පදානි. හරි, ඊළඟ සූත්‍රයට අපි යමු. තථා ද්වන්දේ පාණි තුරිය යොග්ග තේනංග කුද්ද ජන්තුක විවිධ විරුද්ධ විසභාගත්තා දීනංච.
තථා ද්වන්දේ පාණි තුරිය යොග්ග තේනංග කුද්ද ජන්තුක විවිධ විරුද්ධ විසභාගත්තා දීනංච.
යනු ඒකත්ව හා නපුංසකත්ව විධාන සූත්‍රයි. තථා යනුද ද්වන්දේ යනුද පාණිතුරිය යොග්ග තේනංග කුද්ද ජන්තුක විවිධ විරුද්ධ විසභාගත්තාදීනං යනුද චේ යනුද මෙහි පද හතරයි. ඒ තුන් එනියට කියපු පදේ ඒකට කුද්ද කියන්නේ වෙනම පදයක් ජන්තුක කියන වෙනම පදයක් එහෙමද කියෙව් වෙනම් සමහර එහෙම එක වචනයක් කුද්ද ජන්තුක කුඩා සත්තු කියන එකට ඒකේ අපි ඉස්සරහට අර්ථ කියද්දි පැහැදිලි කරගමු. අපි සූත්‍රයේ අර්ථ කියමු. මේකට එතකොට මේකට නපුංසක ලිංගම් කියන පදයයි ඒකත්තං කියන පදයයි අනුවර්තනය කරලා අර්ථ කියන්න ඕන. අපි අර කලින් දැන් දිගු සමාසයේ කතා කරලා ඉවරයිනේ. ඒකෙදිත් මේ නපුංසකත්ව ඒකත්වය කතා කරානේ. ඒ විදිහටම මේකෙත් ඒ විදිහට සිද්ධ වෙනවා කියන එක කියන්න තමයි තතහ කියලා පටන් ගත්තේ. තතහ කියන්නේ එසේ කියන එකනේ. පැහැදිලි නේද? කෙසේද? දිගු සමාසයේ යම්සේද එසේ කියන එකයි තේරුම. හරි අපි කියමු. දිගු සමාසයේහි යම්සේ ඒකත්වයක් හා නපුංසකත්වයක් වීද තථා එසේ ද්වන්දේ සමාහාර ද්වන්ද විෂයෙහිද පාණි තුරිය යොග්ග සේනංග කුද්ද ජන්තුක විවිධ විරුද්ධ විසභාගත්තාදීනං පාණාංග අර්ථය තූර්යාංග අර්ථය යුගාංග අර්ථය සේනාංග අර්ථය ශුද්‍ර ජාන්තුක අර්ථය විවිධ විරුද්ධ අර්ථය විසභාග අර්ථය යනාදී අර්ථයන්ගේ ඒකත්තංච ඒක වචන බවද නපුංසක ලිංගම් ච නපුංසක ලිංගු බවද වේ එතකොට මේක තමයි මේ සූත්‍රයේ තේරුම. මතක තියාගන්න හරිම ලේසි. මේ අර්ථ ටික ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. සූත්‍රයේ මතක තියාගන්න ඕනේ. එතකොට මේ කියවෙන අර්ථ ටික මතක තියාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ අර්ථවලදී මේක ඒක වචනයේට යනවා කියන එකයි මේ කියන්නේ. මේ සූත්‍රයෙන් කියන්නේ මේ පාණි තුරිය කියලා මේ ආවනේ. ඒ අර්ථවලදී හැදෙන සමාස පද ඒක වචනෙන් තමයි හිටින්නේ. අපි පද කීපයක් හදුවාම මේක හැදිලි වෙයි. ତୋර මේ පාණි කියලා කියන්නේ පාණි ඔකේ අගම තියෙනවානේ විසභාග අත්තාදීනංච කියලා. ඒ අත්ත කියන වචනය නෙවෙයි, එතන අත්ත කියන වචනේ නෙවෙයි. යොග්ග සේනංග කියන තැන අංග කියලා වචනයක් තියෙනවානේ. අන්න ඒ අංග කියන වචනය පාණි තුරිය යොග්ග සේනා කියන ඒ වචන හතරම එක යොදා ගන්න කියලා කියනවා. එතකොට අර්ථ කියන්න ඕන පාණි අංග, තුරිය අංග, යොග්ග අංග, සේනංග කියන ටිකේ එකතුව තමයි පාණි තුරිය යොග්ග සේනංග කියලා හැදුනේ කියලා විස්තර කරනවා. එතකොට හිතේම තේරුම ප්‍රාණීන්ගේ අංග, සත්වයින්ගේ ශරීර කොටස් ගැන කියවෙන ඒ දෙකක් හෝ කීපයක් එකට එකතු කරලා සමාස කරන තැනකදී නපුංසක ලිංග ඒක වචනයෙන් තමයි පදේ හැදෙන්නේ. අපි ඒකට උදාහරණ ඉස්සරහට කතා කරනවා. අපි ඒ දැන් කතා කරමුකෝ. ඒ විදිහටම තූර්යාංග කියලා කියන්නේ තූර්ය භාණ්ඩ. තූර්යාංග කියන්නේ තූර්ය භාණ්ඩ. ඒ වගේ අංග තූර්ය භාණ්ඩවල කොටස්, තූර්ය භාණ්ඩ කීපයක් එකට එකතු කරලා කියද්දී නපුංසක ලිංගයේ ඒක වචනින් කියනවා. යොග්ගංග කියන්නේ කෘෂි උපකරණ. ඒවා කීපයක් එකතු කරනවා. සේනාංග කියන්නේ සේනාවක අංග. මොනවද තේ? පාබල, ඇත්තස්, වියපාබල කියලා කියන්නේ ඒවා තමයි සේනාවන්ගේ අංග. එතකොට කුද්ද ජන්තුක කියන්නේ කුඩා සත්තු. විවිධ විරුද්ධ කියලා කියන්නේ එකිනෙකාට නිරන්තරයෙන් සතුරු සත්තු. නිරන්තර සතුරු සත්තු අපි කියන්නේ කාක්කයි බකහුණයි කියලා යන්නේ. මරා ගන්නවනේ බකරි
කොහානේ
බකරි මරා ගන්න කොට විෂභාගත්ත කියන එකද කියන්නේ තම තමන්ගේ ස්වභාව ලක්ෂණ වශයෙන් වෙනස් වුණත් පරමාර්ථ වශයෙන් ඒක ලක්ෂණ තියෙන දේවල් ඒ වගේ නම් අපි එකින් එක විස්තර උදාහරණ කිහිපයක් ඉස්සරහට කතා කරමු. උඩ මෙන්න මේ කියපු අර්ථවලදී නපුංසකලින්ගේ ඒක වචනයෙන් තමයි හැදෙන පදේ සමාස පදේ පිටපත. හරි. ඊට පස්සේ විවිධේන ආකාරේන විරුද්ධා
විවිධේන ආකාරේන විරුද්ධා
නොඑක අයුරින් විරුද්ධ වූවෝ
නොඑක අයුරින් විරුද්ධ වූවෝ
විවිධ විරුද්ධා
විවිධ විරුද්ධා
විවිධ විරුද්ධා නම් වෙති
විවිධ විරුද්ධා නම් වෙති
සභාගා සදිසා
සභාගා සදිසා
සභාගයෝ නම් සදෘශයෝය විවිධාචතේ සභාගාච ඉති
විවිධාචතේ සභාගාච ඉති
විවිධ ඌයේ ඕහුමය සදෘෂ ඌයේ ඕහුමය යන අර්ථය
විවිධ ඌයේ ඕහුමය සභාගාචයේ ඕහුමය යන අර්ථය
විසභාගා
විසභාගා
විසභාගායයි සමාස වේ
විසභාගායයි සමාස වේ
එතන මේ එතන කියුණානේ අර විසභාගත් විවිධ විරුද්ධ ඒ වගේ පද ටිකක් ඒ ටිකේ නිරුක්තිය තමයි මේ කිව්වේ. එතන විවිධාචතේ ඔව් එන්නේ වෙයි විවිධේන ආකාරේන විරුද්ධහ විවිධ විරුද්ධහ කියලා. එතකොට විවිධ ආකාරයෙන් විරුද්ධ වුණ අය ඒකට ඉස්සරහට ඉදින් විස්තර කරනවා මේ අය කවුද කියලා. අපි ඒ තැන්වල කතා කරමු. එතන කෙටියෙන් කියන්නේ නිත්‍යයෙන්ම සතතයෙන්ම එහෙම නැත්නම් අනිවාර්යෙන්ම හැමදාටම විරුද්ධ තරහ අයගෙනයි මේ කියන්නේ විවිධ විරුද්ධාභිය. එතකොට ඒක මොනවද කීතාවෙ වෙන්න ඕන මට හරියට මතක නැහැ. සතතේන විරුද්ධා හරි ඒ වගේ අර්ථයක් ඒකට දීලා තිබුණා. විසභාගා කියන විතර ගන්නේ ලක්ෂණේන විවිධාජතේ පරමාර්ථතෝ සභාගා චේති විසභාගා කියලා. ඒකලා අර්ථ අපි මතක් කළා. ලක්ෂණයෙන් විවිධ වූයේ පරමාර්ථ වශයෙන් එකක් එක්කාකාර වූයේ මේවානුයි විසභාගා කියලා විස්තර කරනවා. මෙතන එක කියන්නේ මේ රූප සිද්ධියේදී තව ටිකක් පැහැදිලි කරනවා. විවිධ විරුද්ධා කියන වචනය විවිධේන ආකාරේන විරුද්ධා විවිධ විරුද්ධා නිච්ච විරෝධිනෝ කියලා පැහැදිලි කරනවා. ඒක කටහඬ දරන නිච්ච විරෝධී නිති විරෝධී සත්වය. ඒක අනිවාර්යෙන් හැමදාටම විරුද්ධ නිච්ච විරෝධී විරෝධිනු විරෝධිනු හරි අපි ඉතිරි කොටස කියාගෙන යමු. යතහා දිගු සමාසයේ දිගු සමාසයෙහි යම් ඡේද තථා ද්වන්දේ ඉතේ ද්වන්ද සමාසයෙහිද ආන්‍යං ගත්තාදීනං ප්‍රාණි අංග අර්ථ ආදීන්හි අර්ථ ආදීන්ගේ ඒකත්තංච නපුංසකත්තංච හෝති ඒකත්වයද නපුංසකත්වයද
වේ
චක්කුසෝතං
චක්කුසෝතං
චක්කුංච සෝතංච යන වාක්‍ය චක්කුසෝතං යයි සමාස වේ
චක්කුසෝතං යයි සමාස වේ.
එතකොට මේකෙදි මේ චක්කුසෝත කියලා කියන්නේ අන්න උදාහරණයක් ප්‍රාණ අංග වලට. පාණ අංග ඉතින් ඕනනම් සටහන් හදා ගන්න පාණ අංග. ගීතංච ගීතවාදිතං ගීතංච වාදිතංච යන වාක්‍ය ගීතවාදිතං යයි සමාස වේ
ගීතවාදිතං යයි සමාස වේ.
කොටක තුරියංග ඊළඟට යුගනංගලං
යුගනංගලං
යුගංච නංගලංච
යුගංච නංගලංච
වියගතද නගුලද යන වාක්‍ය
වියගතද නගුලද යන වාක්‍ය
නුග යුග නංගලං යයි සමාස වේ
යුග නංගලං යයි සමාස වේ.
හත්තස්සං
හත්තස්සං
හත්තිච අස්සෝච
හත්තිච අස්සෝච
යන වාක්‍ය
යන වාක්‍ය
හත්තස්සං යයි සමාස වේ
හත්තස්සං යයි සමාස වේ.
එතකොට ඒක තේනාංග කලින් එක යුගනංගලම් කියන්නේ යොග්ගංග දැන් කුෂි උපකරණනේ. හත්තස එතාද අශ්වයාද කියන එක හරියට හත්තස්ස නපුන්තක ලිංගය හත්තස්ස එහෙම නෙවෙයි වැඩි නේ. අතිච චම් අතිචම්මං අතිච චම්මංච යන වාක්‍ය
අතිච චම්මංච යන වාක්‍ය
අති චම්මං යයි සමාස වේ
අති චම්මං යයි සමාස වේ.
මොකක්ද ඒකේ තේරුම? කඩුවයි පලිත පලිත කියන්නේ මොකක්ද දන්නවද? මොකටද ඒක ගන්න? ඊතල හිම වදින ඒවා වළක්වන්න කඩු පාරවල් ඒ වගේ වළක්වන්න පලිත පලිත වඩන කියලා නම් එහෙමත් තියෙනවා නේද? අයවත් තියෙනවා. ඊළඟ දන්ත මකතං
දන්ත මකතං
දන්තාච මකතාච යන වාක්‍ය
දන්තාච මකතාච යන වාක්‍ය
දන්ත මකතං යයි සමාස වේ
දන්ත මකතං යයි සමාස වේ.
ඒ අර කලින් කියපු අර්ථවලින් මොන අර්ථයද?
ප්‍රාණ
ඒක තමයි ඒ නම තමයි දැන් ඔය කිව්වේ නේද? හරි. කුද්ද ජන්තුව කියන්නේ කුඩා සත්තු. දැන් දන්සා කියන්නේ මොකුද? දන්සාච මකසාච මොකද? මකසා කියන්නේ මකුද? විදින සත්තු නෙවෙයි. දන්ස කියන්නේ දසිත්වා දසින සත්තු. ඔව් ඒ කියන්නේ හපලා ලැබෙන සත්තු. මකස කියන්නේ විදලා ලැබෙන සත්තු. සමහරවිට මිනිස්සුත් ඔය වගේ හපලා වාලක මනිරාවල් දුබ්බ ජන්තුගේ මේ තීසින් අර කුඩා කිව්වට අලියත් එක බැලුවද ඒක කුඩායි නේ මේක කියන්නේ මේ එතන මේකේ කුද්ධ ජන්තුක කියන පදේ විස්තර කරද්දී කියනවා මට හරියටම ඒක පාඨයේ තිබ්බේ කොහෙද කියන එක සඳහනක් මතක නැහැ. අපි බලලා හරියටම කියන්න. කොච්චර ප්‍රමාණයකින්ද මේ කුඩා සත්තු කියන එක දැන් ප්‍රශ්නයක් වෙනවනේ. ඔව්. ආ ඒක දීලා තියෙනවා මේ සත්තු දීපිකාව කියන එක. ඒක 100ක් විතර එකතු වුණාම මේක පතක් හැදෙනවා නම් අන්න ඒ තරම් කුඩා සත්තු කිය. 100 දෙනෙක් ගත්තම තමයි පතක් විතර කියන්නේ 100 දෙනෙකුට වැඩි වෙන්න ඕන. ඒකට එහෙම වුණොත් තමයි කුඩා සත්තු වෙන්නේ නැත්තම් මේ කුඩා කිව්වම ප්‍රමාණයක් තියෙන්න ඕනනේ. අර කිව්වා වගේ නැත්තම් බල්ලත් හපලා නේද හපනවා. බල්ලත් එතකොට මේකට බලුද ගොඩ ඒ විදිහට ඒක අර්ථ ගන්න. ඊළඟ උදාහරණෙ කා කාච උළු කාච
කා කාච උළු කාච
යන වාක්‍ය යන්වෙන් සමාස
වේ.
එතකොට මේ මොන මොකක්ද උදාහරණ? විවිධ විරුද්ධාර්ථ. එතකොට නিত্য විරෝධී සත්තු දෙන්නේ. බකමු. ඊළඟ උදාහරණ. නාම රූපං. නාමංච රූපංච යන වාක්‍ය
නාමංච රූපංච යන වාක්‍ය
නාම රූපං යයි සමාස වේ.
නාම රූපං යයි සමාස වේ. විවිධ
ආකාරයක කොට ඒක විස භාගාර්ථ. හරි ඉති පිටකෙම නාමං නමන ලක්ෂණං
නාමං නමන ලක්ෂණං
නාමය නැමීම ලක්ෂණ කොට ඇත්තේය.
නාමය නැමීම ලක්ෂණ කොට ඇත්තේය.
රූපං රූපණ ලක්ෂණං
රූපං රූපණ ලක්ෂණං
රූපය රූපණ ලක්ෂණය ඇත්තේය.
රූපය රූපණ ලක්ෂණය ඇත්තේය.
ඒවං මෙසේ
ඒවං මෙසේ
ඒකේ ධම්මා
ඒකේ ධම්මා
මේ ධර්මයෝ
මේ ධර්මයෝ
ලක්ෂණතෝ විවිධා
ලක්ෂණතෝ විවිධා
ලක්ෂණ වශයෙන් විවිධය
ලක්ෂණ වශයෙන් විවිධය
පරමත්තතෝ
පරමත්තතෝ
පරමාර්ථ වශයෙන්
පරමාර්ථ වශයෙන්
සභාගාච්ච
සභාගාච්ච
සභාගයෝද වෙති
සභාගයෝද වෙති.
එතකොට ඒක විස භාගාර්ථයක උදාහරණයක් තමයි නාම රූපං කියලා. එතකොට මේ දෙකේ පරමාර්ථ වශයෙන් ඉතින් මේ සියල්ලම ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ වලින් යුක්ත සංස්කාර ධර්ම. නමුත් මේ දෙක වෙන වෙනම ඒ වගේ ස්වභාව වෙනම ස්වභාව ලක්ෂණක් තියෙනවා. කොහොමද නාම ධර්ම නාමයන්ගේ නමන ලක්ෂණ අරමුණ නැමීම් අර්ථය තියෙන්නේ. ඒක රූපං රූපණ ලක්ෂණ. රූපණම් කියලා කිව්වේ මොකක්ද? දින නාමයක් දිනනවා නේද දිගටම නෑ. නාම රූපණේ කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රත්‍යංගයේ ලැබීම හේතු කරගෙන වෙනස් ස්වභාවයකට පත් වෙන ලක්ෂණ. ඒකට කොහොමද දිනනවානේ හැම සංස්කාර ධර්මයක්ම දිනන අනිවාර්යයෙන්. ඒකට මෙතනින් කියන්නේ පරම්පරාව සම්බන්ධව. ඒකට එක රූප ධර්මයක් තියෙන උදාහරණයක් අපි ඉතිපන්දමක් ගත්තොත් එහෙම නැත්නම් අපි මේ පොතක් පිට්ටුවයි කියමුකෝ. ඊට පස්සේ ඉතිරි වෙන්නේ අලු අලු දැන් පොත අපි කියනවා පොත අලු වුණා කියලා. කඩදාසි අලු වුණා කියලා. එතකොට මේ තිබ්බ රූප ධර්මම අලු වුණා අලු බවට පත් වුණාද? එහෙම දුන්නේ. එහෙම නෙවෙයි උනේ. මේ ප්‍රශ්නය උෂ්ණය එහෙම නැත්නම් මේ බාහිර තේජෝ හේතු කරගෙන මේකේ මේ තියෙන රූප ස්වභාවය ඒ ආකාරයෙන් සම්පතිය පවත්වන්න අසමර්ථ වෙනවා. එතකොට මේ කඩදාසියේ ස්වභාවය වගේ රූප පරම්පරාවක් අඛණ්ඩව පවත්වන්න අසමර්ථ වෙනවා. අර තේජෝ වල බලපෑම නිසා ඊට වඩා වෙනස් ස්වરૂපයක රූප කලාප තමයි ඊළඟට උපදවන්නේ. අපි නිකන් කිව්වොත් අර පැටියෙක් නේ ඊළඟට උපදින්නේ. ඉතින් මේ රූප කලාප ඊළඟට තව පැටියෙක් හදනවා වගේ කතාවක් නේ. ඒක රූප කලාපයන් නිරුද්ධ වෙනවත් එක්කම තව රූප කලාපයක් බිහි කරලා තමන් නිරුද්ධ වෙන්නේ. රූප කලාපයක් බිහි කරනවා නිරුද්ධ වෙනවා. එතකොට ඒ බිහි කරන රූප කලාපය කලින් තිබුණු රූප කලාපයක සමාන ආකාරයෙන් පිළිගන්නේ නැහැ. වෙනස් වෙනවා. අපි ඉතිපන්දමක් පත් කරොත් එහෙම අපි කියනවා ඉතිපන්දම දිය වුණා කියලා. ඇත්තම අර කලින් තිබුණු රූප කලාපමද දිය වුණේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම නම් දැන් මේ රූප කලාප සෑහෙන කාලයක් පවතින ඒවා වගේ වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ. ඒ රූප කලාප ඒ ක්ෂණයකම තප්පරයකදී කෝටි ප්‍රකෝටි වාරයක් එකතැන රූප කලාප ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට ඒ සංතතියක් නෙදී පවතින්නේ. එතකොට ඒ කලින් තිබුණු ඝන රූප කලාපය ඊට සමාන ඝන රූප රූපයක් ඝන රූප කලාපයක් බිහි කිරීමේ ශක්තිය නැතුව යනවා. ඒ වෙනුවට තමන්ගෙන් පස්සේ බිහි කරන්නේ දියාරු රූප කලාපය. ඒක තමයි අපි කියන්නේ දිය උනායි කියලා. එතකොට අන්න ඒකට තමයි කියන්නේ රූපණ ලක්ෂණ. බාහිර තේජෝවේ බලපෑම නිසා තමයි මේ රූපණේ සිද්ධ වෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ වැඩි විස්තර අපි අභිධර්ම පාඩමකින් දැනගමු නේද? හරි ඊළඟට ටිකක් කියාගෙන යමු අපි නේ. ආදි සබ්දේන සූත්‍රයේ ආදි ශබ්දයෙන් අඤ්ඤත් අපි වෙනත් අර්ථයන් හිද ඒකත්වයක් නපුංසකත්වයක් සිදුවේ. යතහා ඊට උදාහරණ මෙසේ. භින්න ලිංගාණං භින්න ලිංග ඇත්තවුන් ඇත්තාවු පදයන්ගේ සමාසයට උදාහරණ දක්වනු ලැබේ. ඉත්ති පුමං ඉත්ති ච පුමාච යන වාක්‍යයෙහි ඉත්ති පුමං යැයි පදයක් ඇතසේ. යදාදිනා යදනුප්පන්නා යනාදී සූත්‍රයෙන් රක්සෝ ඉත්ති ශබ්දයේ පදාන්තය හස්වේ. දාති දාසං යන පදයද පත්ත චීවරං යන පදයද ගංගා සෝනං යන පදයද මෙසේය. එතකොට අපි උදාහරණ එකට ලියන්න ඕන නැහැ නේද? කලින් මේ ලියපු කලින් ඡන්දෝච සූර්යෝච කියලා ලියපු වගේම තමයි. ලොකු වෙනසක් නැහැ. මේකේ අවසානයේට නපුංසකත්වයක් ඒකත්වයක් දෙන්න ඕන. ඒක කරන්නේ මොන සූත්‍රයෙන්ද? සතහාදුවන්දී කියන සූත්‍රයෙන්. පැහැදිලිද? තථා ද්වන්දේ කියන සූත්‍රයෙන් මේ විදිහට ඒකත්වයක් නපුංසකත්වයක් දෙනවා. අපි මුල්ම උදාහරණය ගමු නේද? ඔව් චක්කු සෝතං කියන එක මේක අපි කාටරි හදන්න දෙමු කොහොමද? සංගතුනාසුමක් හදන්න.
සෝතං
නායක ධම්මවිසුද්ධියත් මහදන් බලගෙන හැදෙන අවසානෙක හැදෙන පද චක්කුන්ත රූපන සෝතන් චක්කු ච චක්කු ච නිරවකේන චක්කුකාරාන්තේ ච දේසතු සෑනේ සෝතන් චකාරය සෝතන් නිරවකේන චකාරය ඇස්තර නදියන් චක්කුනේ ප්‍රකෘති ශබ්ද ප්‍රථම එක වචනයක චක්කු ශබ්ද චක්කු චක්කුන් උදපාදි කියලා අපි මේ නිග්‍රහිතයක් ආගම කරලා මේ මතකයේ පදේ හැදුනේ චක්කු තමයි මේ ශබ්ද උකාරා නාමානං ඉතකත් ගන්ද සමාසය නාමාන සමුච්චේ ඒකෙන් ඉතරහින් ලියන්නේ දැන් මේ නපුංසක ඒකත් ඒ ගන්න එක සත්හාදවන් දී කියන එක ඔව් සත්හාදවන් ඉතකත් උත්තරහන ඒක ලියන්න ඕනේ දැන් සමාව දාන්න ඕනේ තමයි ඒක ලියන්න ඕනේ නේද අවසාන එකත් ෆයින් වෙනවා චක්කු සෝතන් උනේ ඒක වචනෙට ආවේ පවරචිත්තාෂ්මතු ඒක වචනෙට ආවේ දෙකක් නෙමෙයි සමාහාර ද්වන්දයක් නිසා තමයි මේක වර්ණ වෙන්නේ කොහොම වර්ණ වෙනවද කියමු බලන්න වර්ණ කියන්නේ වර්ණ කියලා
කියන්නේ
මේ වර්ණ කියන බහුවචනේ
මේ බහුවචනේ
එහෙනම් දැක්කේ චක්කුසෝතානි කියලා
කියන්නේ
එහෙනම් දැන් වර්ණ කියලා කියන්නේ බහුවචනේ එහෙම වර්ණකින් නැහැ. බහුවචන වර්ණකින් නැහැ. එහෙම මුලින්ම දානවනේ චක්කුසෝතානි කියලා. ඒක වචන පැත්ත විතරයි වර්ණකින්. චක්කුසෝතං ඊට පස්සේ චක්කුසෝත ආලපන එනවනම් එහෙම නැත්නම් ඊළඟට ဒုတိယව චක්කුසෝතං චක්කුසෝතේන මේ විදිහටයි වැඩ වෙන්නේ. චක්කුසෝතස්ස විදිහට. බහුවචන පද නෑ. හරි ඉතිරි පදත් එතකොට මේ විදිහයි. අනිත් අපි මේ කතා කරපු අර නාම රූපං කියන පදේ තැනකන් තිබ්බ සියලු පද ওই විදිහටයි හැදෙන්නේ කියන එක දැනගන්න ඉතින් ඔක්කොම අපි ලියන්නේ. ඒ වගේ පද වෙන් කරලත් අපි දැන් කියවනේ. ඒකට ඉතින් අවශ්‍ය ඒවා සටහන් දාගන්න ඇති. මේ වෙන් කරගත් ඒවා එකතු කරලා හදාගන්න ඉතින් පුළුවන්ද? ඔව්. දන්ත මක සංගීන එක වෙන් කරලා කියමු බලන්න විග්‍රහ වාක්‍ය. කවුද? යහන කෙනා උත්තර දෙන්නේ. බිම බලන් ඉන්න කෙනෙක්ගෙන් අහන්න ඉන්නේ. කියමු බලන්න දමු
උත්තරය.
දන්තාච මගතා. විතරේ අපෝ කාකෝ ලූකං කියන එක කියමු බලන්න පුදම්මරක් හිතා ඇති උලූකෝ හරි අනිත් ඒවා ඒ විදිහට වෙන් කරලා සමාස කරගන්න පුළුවන් අපි අපිට දැන් අන්තිමට කිව්වනේ දැන් මෙතන කිව්වේ විසභාග අත්ථ ආදීනංච ආදිපදයකුත් තියෙනවා විසභාග අර්ථ ඒ ටික විතරක් නෙවෙයි තවත් අර්ථ කීපයක මේ විදිහට නියත නපුංසක ලිංගත්වය සිද්ධ වෙනවා ඒ වට උදාහරණ කීපයක් තමයි ඊළඟට කිව්වේ එකක් තමයි භින්න ලිංගික පද භින්න ලිංග කියන්නේ ප්‍රතිවිරුද්ධ ලිංග පද කියන එකයි ඒකට උදාහරණයක් තමයි ඉත්ති පුමන් කියලා හැදුවේ ස්ත්‍රියක් පුරුෂයා ප්‍රතිවිරුද්ධ ලිංගයි ඉත්ති පුමන් කියලා පදේ හැදෙනවා. දාසි දාසං දාසීච දාසෝච කියන පද දෙක දාසි දාසං එතනත් එතකොට දාසි කියන ඊකාරාන්ත පදේ යදනුප්පන්නා සූත්‍රයෙන් රස වෙනවා. ඒකත් අටහනක් දානවා. යදා දින කියලා හරි දාගත්තා නම් යදා දින රාත්‍රි ඊළඟට තව තියෙනවානේ පත්ත චීවරං කියලා. ඒකට එතනත් ඒ වෙනස් ලිංග දෙකක් පත්තෝච චීවරංච. එතකොට මේකේ පත්තෝ කියන්නේ පුල්ලිංගික පදයක්, චීවරං කියන්නේ නපුංසක ලිංගික පදයක්. ගංගා සෝණං කියන එකත් එහෙමයි. ගංගා කියලා කියන්නේ ගංගා නදියට කියන නමක්. එතකොට ඒක ශ්‍රී ලිංගයි. සෝණෝ කියලා ඊළඟට එන්න ඕන. සෝණෝච ගංගාච සෝණෝච. සෝණෝ කියලා කියන්නේ ගඟක නමක්. සෝණ නදිය කියලා කියන්නේ ගංගා නදියත් සෝන නදියත් කියන වෙනත් දැන් ලිංග දෙක වචන දෙකක්. දාසි දාසන් කියන එකෙත් එහෙමයි. මොන ඊළඟ අර්ථය අපි කියනවා සංඛ්‍යා පරිමාණානං සංඛ්‍යා පරිමාණ අර්ථයන්ගේ
සංඛ්‍යා
පරිමාණාදී නියත ඒකත්වයක් නපුංසකත්වයක් සඳහා උදාහරණ දක්වනු ලැබේ. තික චතුක්කං තිකංච චතුක්ඛංච යන වාක්‍ය තික චතුක්ඛං යයි සමාස වේ.
තික චතුක්ඛං යයි සමාස වේ.
ତୋର මොකද්ද දැන් සංඛ්‍යා පරිමාණාර්ථය කියන්නේ? තික කියලා ගන්නේ තුනේ ඒවායේ එකතුව. කියන එකයි. ත්‍රිකය කියලා අපි ත්‍රික කියලා කියන්නේ ත්‍ික පරිච්ඡේද කියලා කියනවා. ඒකට ත්‍ික නිපාතය කියලා කියනවා. ඒ තුනේ කාණ්ඩයන්ගේ එකතුවක්. ඒකට චතුක්ක නිපාත කියලා කියන්නේ චතුක්ක චතුස්ක. ඒ කියන්නේ හතරේ ඒ වායේ එකතුවක්. ඒකට අන්නේ වගේ සංඛ්‍යා පරිමාණ අර්ථයන් දෙකක් එකතු කරලා කියද්දී ඒ තැනකදී නියත ඒකත්වයක් නපුංසකත්වයක් තියෙනවා. ත්‍ික චතුක්කං ඊළඟ උදා ඊළඟ ආදි ශබ්දයෙන් කිය වෙන කාණ්ඩේ තමයි සිප්පීනම් කියමු එක. සිප්පීනම්
සිප්පීනම්
ශිල්පීන් කියවෙන ශබ්දයන්ගේ
ශිල්පීන් කියවෙන ශබ්දයන්
උදාහරණ මෙසේය.
උදාහරණ මෙසේය.
වේන රතකාරං
වේන රතකාරං
එතකොට වේනෝච රතකාරෝච
වේනෝච රතකාරෝච
යන වාක්‍ය
යන වාක්‍ය
වේන රතකාරං යයි සමාස වේ.
වේන රතකාරං යයි සමාස වේ.
එතකොට වේන රත වේන කියලා කියන්නේ කවුද? ඔව් මෙතන නම් කුළු පොතු කියලා එක පෙන්වලා තියෙන්නේ. රතකාර කියලා කියන්නේ රියවඩ. ඉතින් පුරාණයේ තිබිලා තියෙන ශිල්ප ක්‍රම කීපයක්. එතකොට කුළු පොතු කියලා මෙතන කියන්නේ මම දන්න විදිහට නම් මේ බටපතුරු ආදීන් ඒකේ කර කුළු වියන ඒවා ඒ වගේ දේවල් ඒ කර්මාන්ත කරන පිරිසට කියපුනා. ලුද්දකාණං
ලුද්දකාණං
වැද්දන් වාචක ශබ්දයන්ගේ
වැද්දන් වාචක ශබ්දයන්ගේ
උදාහරණ කියනු ලැබේ.
උදාහරණ කියනු ලැබේ.
සාකුන්තික මාග විකං
සාකුන්තික මාග විකං
සාකුන්තිකෝච මාග විකෝච යන වාක්‍ය
සාකුන්තිකෝච මාග විකෝච යන වාක්‍ය
සාකුන්තික මාග විකං යයි සමාස වේ.
සාකුන්තික මාග විකං යයි සමාස වේ.
එතකොට සාකුන්තික කියලා කියන්නේ කුරුළු වැද්දාට. මෙතන විශේෂයෙන් ලිහිණි වැද්දා කියලා කියන්නේ සාකුන්තික. සකුණ කියන ශබ්දයෙන් හැදෙන්නේ. ඒකෙන් නික ප්‍රත්‍ය වෙලා සාකුන්තික වෙනවා. ලිහිණි වැද්දා. එතකොට මාගවික කියන එක ඔව් මග කියලා කියනවා මොහාට. එතකොට නික ප්‍රත්‍ය වෙලාවිලා මාගවික වෙනවා. එතකොට මගව කියලා වචනයක් තියෙනවා. ඒකෙන් මාගවික වුණා කියලා කියනවා. එතකොට මුව වැද්දා. ලිහිණි වැද්දයි මුව වැද්දයි කියන එක ඒක එකතු වෙද්දී අපොන්සක ලිංගේ එක වචනයකට යනවා. සාකුන්තික මාගවිකම් මොකද බන්ත නිග සප්පටි භාගම් කියන්නේ මොකද? ඒක මෘග කියන තව අර්ථයක යෙදෙනවා. මුවාට විතරක් නෙවෙයි සියලු සියලු කැලෑ සත්තුන්ටත් නිග කියන වචනේ යෙදিলা තියෙනවා. ඒක මතක තියන මෙතන නම් යොදන්නේ ඡණ්ඩ සත්ත්වයෝ කියන අර්ථය නිග සත්ත්වය. සිංහලෙන් කියනවා මෘග. අපි සිංහලෙන් කියනවානේ මෘග කන් වරුසාව කියලා. අහලා තියෙනවා මෘග කන් වරුසාව. එතකොට ඒක තේරුම මෘග කන් වරුසා කියන එක හැදෙන්නේ මෘග කියන්නේ මිග. කන් කියන්නේ සංඥා කියන පදේ. සංඥා වරුසා කියන කෙනකින් වස්ස කියන වචනේ. එතකොට මිග සංඥාව ලැබෙන වර්ෂාව කියන එකයි තේරුම. මිග සංඥාව කියන්නේ තිරිසන්නුන්ට වගේ සංඥාවක් ඇති වෙනවා මේ වැත්තට තෙමුණා කියන එකයි
කියන්නේ.
ඒ සත්ව වර්ගය පේනවා. අපි පොඩි කාලේත් අහලා තියෙනවා මේ තේරුමක් අපි දන්නේ නැහැ. අපි අම්මලා එහෙමන්න කියනවා මෘග සංවරුසාව කියන කින්නේ මේ තේරුමක් ඉතින් අපි දන්නේ නැහැ. පස්සේ තමයි තේරුනේ මේ හැදිලා තියෙන්නේ මෙහෙම මේ කියන සංඛ්‍ය කියන එක සංඥාව. ඊළඟ උදාහරණය අපි කියමු. අප්පානි ජාතීන
අප්පානි ජාතීන
ප්‍රාණී ජාතික නො වූ
ශබ්දයන්ගේ සමාසයට උදාහරණමිති ආරසප්ති ආරෝච සප්තිච යන වාක්‍ය ආරසප්ති ආරසප්ති යයි සමාස වේ.
ආරසප්ති යයි සමාස වේ.
එතකොට මේක විදින ආර කියලා කියන්නේ විදින කටුවට. ආර විදින කටුව. සප්ති කියන්නේ සැත් කටුව. සැත්කම් කරන්න පාවිච්චි කරන කටුවක්. ඊළඟ උදාහරණේ ඒකජ්ජායන බ්‍රාහ්මනානම් සමාන හැදෑරීම් ඇති බ්‍රාහ්මණයන් කියවෙන ශබ්දයන්ගේ උදාහරණ දක්වනු ලැබේ. කට කලාපං කටෝච කලාපෝච යන වාක්‍ය කට කලාපං යයි සමාස වේ.
කට කලාපං යයි සමාස වේ.
මෙතන කටෝ කලාපෝ කියන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. මෙතන කට කියලා කියන්නේ උඩ වේදයේ කියවෙන විෂයක් කියලා කියන්නේ කට. කලාප කියලා කියන්නේ ඒ වේදයටම ඇතුළත් ව්‍යාකරණ විදියක් කියලා. ව්‍යාකරණ සාප. ඒ කටෝ කියලා කියන්නේ අන්න අර කට කියන ඒ විෂය හදාරන බ්‍රාහ්මණයා. කලාපෝ කියන්නේ ඒ කලාප කියන විවරණය හදාරන බ්‍රාහ්මණයා. ඒ දෙන්නේ කිනවා නම් අපි කියනවා කට කලාපා. වල් අකුරු එහෙම මාරු වුණොත් එහෙම නේද? කට කපාලම් කියලා නේද? අවදාන්ට ඉති ආදි මේ ආදී වශයෙන් උදාහරණ දත යුතුයි. දරන්න ආදිපදෙන් තවත් ඒ වගේ නපුංසකත්වයත් ඒකත්වයත් යෙදෙන තැන් කීපයකුයි ඔය කිවි. ඉතින් ඒ තැන් ටික මතක තියාගන්න ඕන. භින්න ලිංග සංඛ්‍යා පරිමාණ ඒ වගේම ශිල්පී අර්ථ ලුද්ධකාර්ථ අප්‍රාණී ಜಾති අර්ථ ඒ වගේම ඒකජ්ජායන බ්‍රාහ්මණ කියන මෙන්න මේ අර්ථවලත් නපුංසකත්වයත් ඒකත්වයත් සිද්ධ වෙනවා. පැහැදිලි ඇති. ඒකේ අර කලින් කියපු ඒවාට අමතරව. ඒක මේ සියල්ලත් සමාහාර ගන්ධ. මොනවා හෝ ගැටුවක් තියෙන ඉක්මනට අහන්න බලන්න මේ ටිකේ. මේ ටිකට අදාළ නැතුව යන ඊළඟට විභාසා රුක්ක තිනපසු ධන ධඤ්ඤ ජනපදාදී නංච
විභාසා රුක්ක තිනපසු ධන ධඤ්ඤ
යනුද
යනුද
ඒකත්වහා නපුංසකත්ව විධාන සූත්‍රයි.
ඒකත්වහා නපුංසකත්ව විධාන
සූත්‍රයි. විභාසා යනුද රුක්ක තිනපසු ධන ධඤ්ඤ ජනපදාදී නම් යනුද ච යනුද මෙහි පද තුනයි. මේකටත් එතකොට ද්වන්දේ කියන පදයත් ඒකත්තං නපුංසක ලිංගං කියන පද අනුවර්තනය කරලා අපි අර්ථ කියනවා. ද්වන්දේ ද්වන්ද සමාසයෙහි රුක්ක තිනපසු ධන ධඤ්ඤ ජනපදාදී නම් රුක්ෂවාචක තෘණවාචක පසු වාචක ධන වාචක ධාන්‍ය වාචක ජනපද වාචක ශබ්ද යනාදීන්ගේ
ඒකත්තං
නපුංසක ලිංගංච ඒකත්වයද නපුංසක ලිංගත්වයද
විභාසා
විකල්පයෙන් සිදුවේ. හරි, මෙතන කියන කතාව ටිකක් වෙනස් එකක් කලින් එකට වඩා. දැන් කලින් කියපු ඒ අවස්ථාවවලදී නියත නපුංසක ලිංගයි, මේ දැන් කියන අර්ථවලදී නපුංසක ලිංග වෙන්නත් පුළුවන්, නියත නපුංසක ලිංග ඒක වචන වෙන්නත් පුළුවන්, ඇතැම් විටක බහුවචන වෙන්නත් පුළුවන්. බහුවචනේනොත් වර්ණගින අවස්ථා තියෙනවා. ඒක අනිවාර්ය නැහැ කියන එකයි. ඒ නියත ඒකත්වයක් නපුංසක ලිංගත්වයක් අනිවාර්ය නැහැ මෙන්න මේ කියපු අවස්ථාවලදී. ඒ වෙනස තියෙනවා. උදාහරණ කතා කරන් යද්දි පැහැදිලි වෙයි. ද්වන්දී විකල්පයෙන් වෙයි. මේ කියපු තැන්වලදී විකල්පයෙන් තමයි නපුංසක වීමත් ඒකවචන වීමත් වෙන්නේ. කියන්නේ එහෙම නොවී තියෙන උදාහරණත් යෙදෙනවා, නොවී තියෙන්නත් පුළුවන් කියන එක. උදාහරණ කියද්දී පැහැදිලි. ධව කදිරං ධව කදිරා. ධවෝච කදිරෝච යන වාක්‍ය. ධව කදිරං යයි. නපුංසක ලිංගු ඒකවචනයේද ධව කදිරා යයි. විකල්ප වශයෙන් බහුවචනයේද යෙදි. එතකොට ඒ කිව්වේ වෘක්ෂ වාචක ශබ්දයන්ට උදාහරණයක්. ධව කියලා කියන්නේ අතරම දැව කියන එක, කදිර කියන්නේ කිහිරි කියන අර්ථය. කිහිරි කියන්නේ ගස් වර්ගයක් නේ. ඊළඟ උදාහරණේ මුංජ බබ්බජං. මුංජෝච බබ්බජෝච යන වාක්‍ය. මුංජ බබ්බජං යයි. නපුංසකලිංගු ඒකවචනයේද මුංජ බබ්බජායයි. විකල්ප වශයෙන් බහුවචනයේද වරණගි.
ඊළඟ
පුල්ලිංග බහුවචන. මොකද මේවා කුල්ලිංග පදනේ. ඒ කියන්නේ මේක නපුංසක ලිංග වෙන්න තමයි ඒ දෙකේ කොහොමත් ලොකු වෙනසක් නැහැ නේද බහුවචනේ. හැබැයි නපුංසක ලිංග බහුවචන වෙනසක් තියෙනවා. ඒතර මේ තැනක මතක තියාගන්න තියෙන්නේ විකල්පය කියලා කියන්නේ ඒ තැනක අනිවාර්යෙන් නපුංසක ලිංගත්වයක් වෙන්නේ නැහැ. ඒතර මේ පදේ බහුවචන නම් පදේ කුල්ලිංග නම් ඒකේ බහුවචනේ වෙද්දී කුල්ලිංග බහුවචනේ තියෙනවා. පැහැදිලිද? පිටිපස්සෙන් තියෙන පදය පුල්ලිංග නම් ඒ රීතිය අනුව එතකොට බලා ගන්න
ඕන.
නපුංසකලිංගේ බහුවචනේ. අදාළ නැහැ. බුදු දේශනාවේ යෙදෙන විදිය අනුවනේ අපිට ඔබ හොයාගන්න තියෙන්නේ. මොන විදියටද වර්ණගින්නේ කියලා. ඒක ඉතින් දේශනාවේ යෙදෙන විදිය බලලා අපිට අඳුනා ගන්න පුළුවන්. ඒකේ අවසාන පදේ තියෙන මොන ලිංගයේද කියලා හොයාගන්න පුළුවන්. ඒ අනුව අපිට ඒක ගල්පා ගන්න පුළුවන්. දැන් අපි මේකේ විග්‍රහ වාක්‍ය කියද්දී ඒක පැහැදිලි වෙනවානේ. මුංජෝච බබ්බජෝච. පුල්ලිංග පද දෙකක්. පැහැදිලිද? මුංජ බබ්බජං කියලා ඒ විකල්පය හැදෙද්දී ඒක නිත්‍ය, ඒක අනිවාර්යෙන් නපුංසක ලිංගයි. ඒක වචනේ වර්ණයි. ඊට අමතරව මුංජ බබ්බජා කියලා පුල්ලිංග බහුවචන විදිහේ පදත් හැදිලවත් නැගිලා කියනවා. ඒක යෙදිලා තියෙන තැන බලන්න ඕන. දේශනාවේ යෙදිලා තියෙන්නේ කොහොමද කියලා. ඒක නිසා ඇතැම් විටක බහුවචනේ නපුංසකලින් බහුවචනේ තියෙදිලා තියෙනවා වෙන්න පුළුවන්. හරි. එතනත් ඒ විදිහට බහුවචනේ විදිහට. ඒක ඒක දිගටම බහුවචනේ විතරයි වර්ණකෙ. වර්ණකෙ.
ඒක
වර්ණකෙ. ගන්න. දව කදිරන් කියන පදේ අනිවාර්යෙන් ඒක වචනේ විතරයි වර්ණකෙ. දැන් මේ පද දෙකක් වෙන්නේ ඒක වචනේ බහුවචනේ පද දෙකක් එහෙම නෙවෙයි. විකල්ප වෙනම පද දෙකක්. ඒතර මේකේ මුලින් කියපු පදේ නපුංසක ලිංගයේ ඒක වචනේ විතරයි වර්ණකෙ. දෙවෙනියට කියපු පදේ බලන්න ඕන පිටපතෙන් සමාස වුණ පදය මොන ලිංගයේද? ඒකේ බහුවචනී පැත්තේ විදියට තමයි වර්ණ
කියන්නේ.
එන්නතර පොදින් හැදුණු
පදයේ කියවෙන
බහුවචනය ගලන්නේ නැහැ. නෑ නෑ එහෙම නෙමෙයි. පද දෙකක් වෙන වෙනම මේ විකල්ප උදාහරණ කියලා කියන්නේ. උඩට ඊළඟ උදාහරණ කියමු. අජේලකං අජේලක
අජේලකං අජේලක.
එතකොට මේ අජේලක කියලා කිව්වේ අජාච ඕ අජාච ඒලකාච
අජාච ඒලකාච
යන වාක්‍ය
අජේලකං
යයි සමාස වේ. විකල්පයෙන් අජේලකා යයි සමාස
වේ.
හිරඤ්ඤ සුවන්නං හිරඤ්ඤ සුවන්නානි හිරඤ්ඤංච සුවන්නංච යන වාක්‍ය හිරඤ්ඤ සුවන්නං යයිද නපුංසක නිඟු ඒක වචනේන්ද හිරඤ්ඤ සුවන්නානි යයි බහු වචනේන්ද වරණෙකි. එතකොට හිරඤ්ඤ සුවන්නං කියන එක නපුංසක ලිංගු ඒක වචනයි. ඒක එතකොට දිගට වර්ණගින්නේ මේ විදිහටමයි ඒක වචනේ විතරයි. ඒක හිරඤ්ඤ සුවන්නානි කියන එක ඒකත් නපුංසක ලිංගු බහුවචනයි. හේතුව තමයි සුවන්න පදේ නපුංසක ලිංගු නිසා. දැදිනි. සාලි යවං සාලි යවා.
සාලි යවං සාලි යවා.
ඔව් ඊට කලින් මතක තියාගන්න ඕන දැන් අර දැන් මේ පිළිවෙලට කියාගෙන ඉන්න උදාහරණ දව කදිරං කියලා කිව්වේ රුක්ෂ අර්ථයට උදාහරණ. ඊට පස්සේ මුංජ බබ්බජං කියලා කිව්වේ ඒ පද දෙක තෘණ වාචක ශබ්දයන්ට උදාහරණ. ඊට පස්සේ අජේලකං කිව්වේ පසු එහෙම නැත්නම් තිරසංගත සත්වයින්ට උදාහරණ. හිරඤ්ඤ සුවන්නං කියන එක දැන් කිව්වේ ධනයට උදාහරණ. ධන කියලා වචනයක් තියෙනවා නේද? ඒකට උදාහරණ. ඊළඟට අපි දැන් කියන්න යන්නේ ධාන්‍ය අර්ථයන්ට උදාහරණ. ධාන්‍ය කියන පදයට උදාහරණ. සාලි යවං සාලි යවා.
සාලි යවං සාලි යවා.
සාලිච යවෝච.
සාලිච යවෝච.
යන වාක්‍ය.
යන වාක්‍ය.
සාලි යවං යනුවෙන්.
සාලි යවං යනුවෙන්.
නපුංසක ලිංග ඒක වචනීයද?
නපුංසක ලිංග ඒක වචනීයද?
සාලි යවායේයි.
සාලි යවායේයි.
විකල්ප වශයෙන්.
විකල්ප වශයෙන්.
එතකොට මේක පුල්ලිංග බහුවචනයි. පුල්ලිංග බහුවචනීයද?
පුල්ලිංග බහුවචනීයද?
වරණෙකි.
වරණෙකි.
ඊළඟ උදාහරණය කාති කෝසලං කාති කෝසලා.
කාති කෝසලං කාති කෝසලා.
කාතිච කෝසලෝච යන වාක්‍යෙහි.
කාතිච කෝසලෝච යන වාක්‍යෙහි.
කාති කෝසලං යයි.
කාති කෝසලං යයි.
නපුංසක ලිංග ඒක වචනේද?
නපුංසක ලිංග ඒක වචනේද?
කාති කෝසලා යනුවෙන්
කාති කෝසලා යනුවෙන්
පුල්ලිංග බහුවචනයේද
පුල්ලිංග බහුවචනයේද
වරණෙකි.
වරණෙකි.
ආදි ශබ්දේන
ආදි ශබ්දේන
සූත්‍රයේ ආදි ශබ්දයේ බලයෙන්
සූත්‍රයේ ආදි ශබ්දයේ බලයෙන්
අඤ්ඤේසු අපි
අඤ්ඤේසු අපි
වෙනත් අර්ථයන් කිද
වෙනත් අර්ථයන් කිද
වා විකල්පයෙන්
වා විකල්පයෙන්
නපුංසකත්වයක් ඒක වචනත්වයක් වේ.
යතහ
ඊට උදාහරණ මෙසේ
නිච්ච විරෝධීනම් අදබ්බානං
නිච්ච විරෝධීනම් අදබ්බානං
නිරන්තරයෙන් විරුද්ධ වූ ද්‍රව්‍ය නොවුවන්ගේ ඒකත්වයටත් නපුංසකත්වයටත් උදාහරණ කියනු ලැබේ. කුසලා කුසලං කුසලා කුසලානි කුසලංච අකුසලංච යන වාක්‍ය
කුසලංච අකුසලංච යන වාක්‍ය
කුසලා කුසලං යනුවෙන්
කුසලා කුසලං යනුවෙන්
නපුංසකත්ව නපුංසක ඒක වචනයෙන්ද
නපුංසක ඒක වචනයෙන්ද
කුසලා කුසලානි යනුවෙන්
කුසලා කුසලානි යනුවෙන්
නපුංසක බහුවචනයෙන්ද වර්ණනේ
නපුංසක බහුවචනයෙන්ද වර්ණනේ
මෙතන මොකද්ද මේ කිව්වේ? නිච්ච විරෝධී අදබ්බානං කියලා. නිරන්තරව විරුද්ධ අර්ථයේ යෙදෙන ද්‍රව්‍ය නොවු දේවල් කියන එකයි. ඒතොර මේ දේවල් ද්‍රව්‍ය නොවේ. කුසල් කියන්නේ ද්‍රව්‍යයක්ද? අකුසල් කියන්නේ ද්‍රව්‍යයක්ද? ඒත් නෑ. ද්‍රව්‍ය නෙවෙයි මේවා. රූප නෙවෙයි. නාම ධර්මනේ. නාම ධර්මයන් කුසලයක් අකුසලයක් කියලා තීරණය වෙන්නේ නාම ධර්මනේ. ඒක මේවා ද්‍රව්‍ය නොවුණු විරුද්ධ දේවල් වලටත් මෙන්න මේ විදිහේ යෙදීමක් සිද්ධ වෙනවා කියන එක මතක තියාගන්න. උන තවත් මේ විදිහට විකල්පව යෙදෙන උදාහරණ අවස්ථාවක් ඊළඟට සකුණීනම් පක්ෂි වාචක ශබ්දයන්ගේ නපුංසකත්වයටත් ඒකත්වයටත් උදාහරණ දක්වනු ලැබේ. බක බලාකං බක බලාකා
බක බලාකං බක බලාකා
බකෝච බලාකාච යන වාක්‍යයෙහි
බකෝච බලාකාච යන වාක්‍යයෙහි
බක බලාකං යයි
බක බලාකං යයි
නපුංසක ලිංගු ඒක වචනීයද
නපුංසක ලිංගු ඒක වචනීයද
බක බලාකායෙයි
බක බලාකායෙයි
ශ්‍රී ලිංගු බහුවචනීයද
ශ්‍රී ලිංගු බහුවචනීයද
වරණෙහි
වරණෙහි
තුර මෙතන සකුණීනම් කියන්නේ උඩ කුරුල්ලන්ගේ කුරුල්ලෝ ගැන කියවෙන අවස්ථාවල දැන් කලින් එකේ නිච්ච විරෝධී අදබ්බානම් කියලා කිව්වේ ඒ මොකක්ද වෙන්නේ ජීවාශ්මුද ද්‍රව්‍ය නොවන
කිව්වේ
ඒවා ද්‍රව්‍ය නෙමෙයි නාම ධර්මනේ දැන් කිව්වේ කුරුල්ලෝ ගැන
කුරුල්ලෝ
කියන්නේ ඒක වචන වෙන්න පුළුවන් එහෙම නැත්නම් නපුංසක ලිංගුවේ ඒක වචන වෙලාත් පද හැදෙනවා ඇතැම් විටක එහෙම නොවී පද හැදෙනවා. එහෙම නොවී කියපුවාම එතකොට බහුවචනයි මොන ලිංගයද කියන එක තීරණය වෙන්නේ ඒ පදවල යෙදීම අනුව. ව්‍යංජනානම් ව්‍යංජන වාචක ශබ්දයන්ගේ නපුංසකත්වයටත් ඒක වචනත්වයටත් උදාහරණ දක්වනු ලැබේ.
උදාහරණ දක්වනු ලැබේ.
දදි ගතං දදි ගතානි
දදි ගතං දදි ගතානි
දදිච ගතංච යන වාක්‍යයෙහි දදි ගතං යයි
දදි ගතං යයි
නපුංසකලින් ඒක වචනීයද
නපුංසකලින් ඒක වචනීයද
දදි ගතානි යයි
දදි ගතානි යයි
නපුංසකලින් බහුවචනීයද වර්ණගේ
නපුංසකලින් බහුවචනීයද වර්ණගේ
දිසානං
දිසානං
දිසා අර්ථවාචී පදයන්ගේ
විසාර්ථවාදී පදයන්ගේ
ඒකත්වයක් නපුංසකත්වයක් සිදුවේ
ඒකත්වයක් නපුංසකත්වයක් සිදුවේ
පුබ්බාපරං පුබ්බාපරා පුබ්බාච අපරාච යන වාක්‍යෙහි
පුබ්බාච අපරාච යන වාක්‍යෙහි
පුබ්බාපරං යයි
පුබ්බාපරං යයි
නපුංසකලිංගු ඒක වචනයේද පුබ්බාපරායයි
පුබ්බාපරායයි
ශ්‍රීලිංගු බහුවචනයේද විකල්පයෙන් යෙදේ ඉති ආදි මේ ආදී වශයෙන් අද සෑදීම දත යුතුයි. හරි. කොට මේ කියපු තිකේ දැන් මේ අන්තිමට කිව්වේ ව්‍යංජන ගැන කියවෙන පදවලදී, ඒ කියන්නේ ආහාරයට ගන්න දේවල් වලදී මේ රීතිය යෙදෙනවා. ඊට අමතරව දිශා අර්ථ වලදී මේ යෙදීම වෙනවා. දිශා අර්ථ කිව්වේ තර මෙතන මේ පුබ්බාපරා කියලා කිව්වේ අර අතරමැදක් ගැන කියවෙන අර්ථයෙන්ද? එහෙනම් මේක මේ ද්වන්ද සමාසයයි. ද්වන්ද සමාසයේ මේ අතරක් කතාවක් නැහැ. පැහැදිලිද? මෙතන මේ කියන්නේ පුබ්බාච අපරාච. పూర్ව දිශාවත් අපර දිශාවත්, එහෙම නැත්නම් පෙර දිගත් නැගිනහිරත් කිය මේ පෙර දිගත් බටහිරත් කියන අර්ථය. පැහැදිලි නේද? පෙර දිගත් අපර දිගත් කියන දෙකේ එකතුව තමයි මෙතන ද්වන්ද සමාසයේදී පුබ්බාච අපරාච කියලා හැදුනා. මිසක අර වගේ මේ අතරමැදක් කියන එහෙම කියන අර්ථයක් එහෙම නෙවෙයි. අතරමැදක් වෙනවා නම් ඒකෙන් කියවෙන්නේ බෞද්ධීහි අර්ථයක් නේ. පැහැදිලි නේද? උටේ යෙදෙන අවස්ථාව අනුවයි අපි සලකලා බලන්න ඕන මේක මොන සමාසයෙන්ද සමාස වෙලා තියෙන්නේ. වාක්‍යයේ යෙදෙන අවස්ථාව අනුව. සලකලා අනිවාර්යම විග්‍රහ වාක්‍ය දැනගන්න ඕනේ. එතෙන්ට අදාළව මේ කියවෙන්නේ මොකද්ද කියලා. ඒ දැන් අපහැදිලි දැන් පෙරේ තියෙනවා අනිවාර්යම අට කතාව කියනවා මේ වගේ දැන්. මේ කියන්නේ මේ විදියයි කියලා වෙන් කරලා කියනවා. හරි. එහෙමනම් ද්වන්ද සමාසයේ අවසන් ගැටලු තියෙන ඒවා ඉක්මනට අහමු බලමු. අනිවාර්ය නෑ මේ සූත්‍රයෙන්. ඔව්. විකල්පයෙන් බහුවචනයක් දෙන්න පුළුවන්. ඔව්. ඔව්. අපි මේකෙන් පදයක් හදමුනේ. හරි. එන්න බලන්න ගිහින්. මගේ වෙන්න පුළුවන්. ඒ නිසා වෙන්න. බට මෙතනදී අපි දැන් ගන්නෙ දව. අපි දව කදිරං කියන එක හදමු නේ. දවෝච කදිරෝච. දවෝච කදිරෝච. කදිරෝච් මහතා. නෑ, ලියන්න අල්පක්.
හරි. සූත්‍රය මෙතෙන්ට ගන්නෙ මොකක්ද? විභාසා පොඩේ මම තථාදුන්දේ කියන එක වෙනවා. ඒක මතයි. ඒ වෙනුවට ඉන්නේ විභාසා රුක්ක තුනක්. පසු. විභාසා හරි. ඉතින් චකාර දෙක අයින් කරනවා යටින් කටික දෙකක් දෙනවා නම් ජීවි ඇති. ඒක තමයි මම දෙපහා. ඊට පස්සේ තේ සංවිපත්තිය පොද ධව කදිර යයි. ධව කදිර. වසු කන්තිති සමාසයෙන් ධව කදිර ධව කදිර කියලා ගොඩ වෙලා ගියා ධව කදිර කවචන යටින් ඊට පස්සේ අර දෙවිදියටම වර්ණගෙනවා කියන එක පෙන්වන්න නිසා ධව කදිරං ධව කදිරා කියලා දෙවිදියටම ලියනවා. කදිරා ක්‍රිකේට් දෙකක්
ගන්නවා.
ඇඳිලි නෙනේ. ඒක ඒ විදිහට ඉදිරි පදත් හදන්න ඕනේ. ඒ පදත් බලාගෙන යන්න. මේ විදිහට දෙවිදියකට පද හදනවා කියන එක පෙන්නනවා. අන්තිම කාලේදී කතර ටිකක් විතරක් මේ ඉඳන්නේ නේද? නේද? මෙහෙම මෙහෙම කිල්ලා ඊට පස්සේ
තමයි කතර. අනියම නෙමෙයි.
මේ ටිකත් පොතේ තියෙනවනේ කියලා නේද? මේ ටිකත් ඉතින් පොතේ තියෙනවනේ කියලා. කොට ඔන්න තව ඊළඟ දවසේදී සමාස කාණ්ඩේ අවසන් වෙනවා. සමාස ඉවර වෙනවා ඊළඟ දවසේ. අභිභාව සමාසයේ තියෙන්නේ. ඊපස්සේ කාණ්ඩ කීයක් තියෙනවද බාලාවතාරි? නිකම් බලලා හරිදී ඔය කාණ්ඩ කීයක් තියෙනවද? අයයි දැන් ඉවර කරපු කාණ්ඩ ටික කියාගෙන යමු කලින් පිළිවෙල. සම්දි වෙනින්ද පටන් ගත්තේ? නාම කාණ්ඩේ පටන් ගත්තේ. සඤ්ඤා නාම සඤ්ඤා නාම සඤ්ඤා නාම අවසාන කාණ්ඩේ කාර්ක කාණ්ඩය 8 වෙනි එක. ඒකට කාණ්ඩ 4ක් ඉවර වෙන්න දැන් ළඟයි.
සූත්‍ර ගානින් නම් දැන් භාගයකට වඩා වගේ ඉවරයි. භාගයක් විතර වගේ. ඔබ භාගයන්නේ. අන්තිම එකේ කාරක කාණ්ඩේ විතර ගොඩයි, සූත්‍ර බොහොම ටිකයි. විතර මහා ගොඩයි. මුළු පොතේම ගත්තොත් නම් ඉතින් තාම ඉවර වෙලා තියෙන්නේ තද්දිත කාරක කාණ්ඩේ තියෙන ප්‍රමාණයත් එක්ක බැලුවොත් තුනෙන් එකට ටිකක් වැඩියෙන් වගේ. ඔත එහෙම ප්‍රමාණයක් තියෙනවා. හැබැයි දැන් මේ අවශ්‍ය මූලික දැනීම් ටිකක් දැනෙන්න ලැබිලා තියෙනවා. හරි. එමනම් අදට ඇති නේ. ඒත් එක්ක පිරිසට අපි මතක් කරන්න ඕපනාවකුත් තිබුණා. දැන් වත් කාලේ දැන් පටන් ගෙන යන නිසා මගේ ගමන ගිය වෙලාවෙත් අඟුල්ගමේ ස්වාමීන් වහන්සේ එක්ක ටිකක් ඔය කතා බහ කළා. ඉතින් මේ ගොඩක් වැදගත් කාරණා මේ දහම සම්බන්ධව එතනදිත් අපි මේ මෙවුණ ප්‍රධාන දෙයක් තමයි භික්ෂුන් වහන්සේලා අර වෙන මොන දේවල් කළත් අපි නිතරම අපේ ප්‍රතිපත්තියට මුල් තැන දීලාම අපේ කටයුතු ටික කරගන්න ඕනේ. ඒ නිසා අර මොන දේවල් ඉගෙන ගත්තත් හැම තැනකදීම අපේ අර නිවන් අරමුණ පෙරදරි කරගෙනමයි ඒ දේ කරන්න ඕන. එහෙම නැත්නම් පැවිදි ජීවිතේ සාර්ථක වෙන්න ඒ කරන දේවල් හේතු වෙන්නේ නැහැ. සමහර විටක තණ්හා දික්තිමාන වැඩෙන්න හේතු වෙන්න පුළුවන් අපේ මේ ඉගෙනීම ආදී. ඉගෙනීම විතරක් නෙවෙයි වෙන බණ භාවනාව නිසා වුණත් තණ්හා දික්තිමාන වැඩෙනවා. ඒ වගේ අවස්ථා ගැන ස්වාමීන් වහන්සේ උදාහරණ දෙහෙන ගානක් අපිත් එක්ක කතා කළා. දැන් මේ කට්ටිය මාර්ගයේ වරද්දා ගන්න විදිය ගැන නැතනම් වෙලාවක අර ගුරුවරු කියන දේ කලකන්නේ නැතිව භාවනා මාර්ගයේ පොඩි දැනීමක් ඇති වුණාම තමන් හිතනවා සමහර විට මේ ලොකු දැනීමක් ඇති වුණේ කියලා හිතාගෙන සමහරු දැන් අපි මේ විදිය තත්ත්වයක ඉන්නේ කියලා හිතාගෙන ස්වාමීන් වහන්සේ දැක්කත් වාද විවාද හිම කරලා නාවින ලබුසාන් වහන්සේත් කියපු සමහර දේවල් පිළිගන්නේ නැතුව ඊට පස්සේ සමහර මෙහෙන් ගිහිල්ලා ඊට පස්සේ කාලෙකදී සිවුරු ඇරිය අවස්ථාගෙන උන් විස්තර ගොඩාක් සමහන්සේ මතක් කරනවා. ඒක නිසා ඉතින් මේ අපි නිතරම ඒ කාරණා හිතේ තියාගන්න ඕන. අපි මොන දේ කළා නිතරම කල්පනාකාරී වෙන්න ඕන. මේ වයින් මේ කරන දෙයින් අපේ කුසල් හිත වර්ධනය වෙනවා, අකුසල් අඩු වෙනවා. යමක හේතුවෙන් අපේ කුසල් අඩු වෙන්න හේතු වෙනවනම් අකුසල් වැඩෙන්න හේතු වෙනවනම් ඒක අපි නිවැරදි ක්‍රමයකට කරලා නැහැ. දහමක් ඉගෙන ගත්තත් භාවනාවක් කළත් එහෙමයි. ඒ නිසා ඇතෙනුගේ භාවනාවක දිනුවක් ටිකක් ඇති වෙද්දී සමහර විටක අධික මාන්න ආදී ඇති කරගන්නවා. මට දහම හොඳට වැඩෙනවා. අනිත් අයට එහෙම නැහැ. එහෙම හරි අපි ඇති කරගන්නවා. ඒක අනුවණකම. ගුරුවරුන්ට වඩා මට තේරෙනවා. ගුරුවරුන්ටත් මේ දේවල්මනේ තේරුනේ වැටුනේ මටත් එහෙම තේරෙනවා. හරි ඔය විදිහ මාන්නේ ටික ගන්නවා. ඉතින් ඒ අනුවණකම නිසා දහමක් අපි දැනගත්තු වුණත් හිතෙනවා දැන් නම් ගුරුවරුන්ට වඩා මට ඉගෙන ගන්න පුළුවන්. මට දැන් මේ දේවල් තේරෙනවා ගුරුවරුන්ට වඩා. ඒ නිසා ඉතින් මොකටද ගුරුවරු කියන දේ අහන්නේ? මට දැන් තනියෙන් ඉන්න පුළුවන් කියලා ඒ වගේ ඉතින් විවිධ අදහස් ඇති වෙනවා. මේක වෙන්න පුළුවන් නිසා මේ වුණ අවස්ථාගෙන උදාහරණ ඇතුව අපි දන්න නිසා කියන්නේ. ඒ නිසා බොහෝම ඒ වගේන පරිස්සම් වෙන්න ඕන. නිතරම අපි අර අල්පේච්ඡතා සන්තුෂ්ඨිතා ගුණ දියුණු වෙන විදිය ප්‍රතිපදාවල්වල හිත පවත්වන්න ඕන. ඒ නිසා ඉතින් අර ඉඳ ලැබෙන හැම අවස්ථාවකදීම තමන්ගේ සීලය සම්බන්ධව සම්මර්ෂණය කරලා බලන්න. සීලයේ අඩුපාඩු තියෙනවා. මොනවා හෝ තියෙනවා නම් ඒ තැනක කෙලෙස් ඇති වෙලා තියෙනවද සීලය නිසා හරි. එහෙම ඇති වෙලා තියෙනවා නම් ඒ தত্ত্ব පාලනය කරගන්න ඕන. මේ දේවල් වල යෙදෙන්න ඕන. එහෙමනම් ඒක පාලනය කරගන්න. ඉතින් ඒත් එක්කම ඒ විශේෂණ දෙයක් අර සල්ලේක සංකෘති ගුණ දියුණු වෙන්න ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම අපි ඔය දුතංග ආදියක් සමාදන් කරගන්න. වස්කාලෙදී අපි ඒක කීනටිගල ස්වාමීන් වහන්සේ මත මේ කතා කරගෙන යන අතරදී ඉතින් ස්වාමීන් වහන්සේත් ඔය අදහස් ටිකක් මතක් කළා. අර දිවස් කාලෙක විශේෂයෙන් අතරම
අපේ ඒ ප්‍රතිපත්තියක එකක් නැඹුරු වුණ වැඩිපුර නැඹුරු වුණ ස්වභාවයක් ඇති කර ගන්න ඕනේ. ඒ කාලේ විතරක් නෙවෙයි, ඒ පුරුව එතකොට අපිට පුළුවන් එතනින් එහාටත් පවත්වා ගන්න අනිත් කාලෙදි. මේ නිසා හොඳ අදිෂ්ඨානයක් ඇති කර ගන්න හොඳ කාලයක්. ඒ නිසා ඉතින් තමන් සමාදම් වෙලා නැත්නම් එහෙම දුතංගාදියක් තමන් අලුතින් සමාදම් වෙන්නේ. ඒක බොහොම උපකාරී. ඉතින් පහසුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපිට උදාහරණයකට යථා සංකෘතිකාංග අනිවාර්යයෙන්ම හැමෝටම වගේ පහසුවෙන් කරන්න පුළුවන්. හොඳ හොඳ සේනාසන හොයන්න ඉති ආසාවක් ඉතින් ඇති කරගන්න දෙයක් නැහැ නේ මේ වගේ තැනක. තමන්ට ලැබුණු සේනාසනයකින් යැපෙන්න තමන්ට මේ වගේ දේවල් සමාදා වෙන්න පුළුවන්. මේත් එක්කම පත්ත පින්ඩිකාංග ඒ වගේ දේවල් පහසුවෙන් පුළුවන්. ඒක කලුපච්චා බත්තිකාංග. ඒකට ඔය චීවර සම්බන්ධ දුතංග ඒ දේවල් පහසුවෙන් තමන් තෝරාගෙන තමන්ට පහසු දුතංගයක් දෙකක් තමන් පුළුවන් විදියට සමාදම් වෙන්න. හැබැයි මේ හැමතැනකදීම අපි මේ දේ කරන්නේ මොකටද කියන අවබෝධය ඇතුව මේ දේ කරන්නේ තෘෂ්ණාව දුරු කරගන්නයි. මේ ලෝලුප්ප භාවය නැත්නම් ලොල් බව නැති කරගන්නයි. චීවරවලට ලොල්කමක් තියෙනවා නම් හොඳ හොඳ චීවර, ලස්සන පාට පාට තමන් කියන දිපාටවල වල චීවර ලබන්න පාවිච්චි කරන්න ඕන කැමැත්තක් ඇති වෙනවා නම් ඒ තැනක චීවර සම්බන්ධ දුතංගිය සමාදා වෙනවා. දොරොන්න තමන්ගේ වීර්ය ආදී අඩුයි නම් මේ සජ්ජිකාංගේ එකවරම තමහට අපහසු වෙන්න පුළුවන්. මේ වගේ දෙයකට ටිකක් උත්සාහවත් වෙලා බලන්න නේද. ඒකට ඒත් එක්කම ආහාර සම්බන්ධ තමන්ගේ ඍජුකමක් ඇති වෙනවා නම් මේ තැනක ආහාර සම්බන්ධ දුතංග සමාදා වෙනවා. ඒකට පත්ත පින්නිකාංගේ වගේ බොහොම හොඳයි. ඒකට ටිකක් පහසුවෙන් පුළුවන්. ඒ වගේ ටිකක් අපි උත්සාහවත් වෙමු මේ කාර්යය. ඒත් එක්කම මේ තියෙන පරයන්ක භාවනාවලටත් දිගට හොඳට සම්බන්ධ වෙන්න, උනන්දුවෙන් සම්බන්ධ වෙන්න. ඒ දෙවිති විශේෂයෙන් මතක් කරන් තියෙනවා ඒත් එක්කම දිනව ලොකුසානාත් එදා මතක් කළේ ඔය දානි වළඳන විදි ගැනීම නේද. අපිත් ඇත්තටම මේ දේවල් දැකලා තිබුණා. අපිටත් මතක් කරන් ඕනවා තිබුණා. මීගොල් ලොකුසානාත් අපිටත් පෞද්ගලිකව මතක් කළා දවසක්. ඒ වගේනත් පිටතට ටිකක් මතක් කරන එක හොඳයි. සමහර අය දානි වළඳද්දී ටිකක් සිහියෙන් වළඳනවා අඩුයි කියන එක ගැන. සනාපිදා කිව්වා අපි ඉන්නේ නැති නේද? පොඩි ආශ්‍රමයක් හැමෝම හිටියක් දැන්. සාමාන්‍ය ඉරසම හිටියනේ. ඉතින් අර සමහරට ඒ වළඳන අතරෙත්, හපන අතරෙත් සමහරට අනනවා නේද? හදිසියෙච්ච. ඉතින් ඔකට කාලයක් දීලා තියෙනවානේ. ඉන්නපාතේ ඉවර වෙලා වන්දනාව ඉවර වෙද්දී සාමාන්‍යයෙන් 10යි කාලෙ වෙද්දී අපිට ඉවර කරගන්න පුළුවන්. අනිතර සංගයාට පස්සාන ආදියත් කළත් 10මාර 10:35 වෙද්දීවත් අපිට පුළුවන් ඉවර කරගන්න. ඒ වෙද්දී දානි වළඳන්න ගන්න පුළුවන්. පැයකමාරක් විතර තියෙනවා. ඉතින් ඒකට හදිසි වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ඉතින් තමන් අර සිහියෙන් මේ වළඳන එක කුසල් ඇති වෙන විදියට, අකුසල් ඇති නොවන විදියට වළඳන්න හොඳටම තේරෙනවා. සමහර වෙලාවට පිරිත වළඳන විදිය සමහර විටක මම බලාගෙන ඉඳලා තියෙනවා. අපි දිහා බලාගෙනවත් දන්නේ නැහැ. එතකොටවත් පොඩි ඉගියක් කරන්න ඕන මේ සිහියෙන් වළඳන්න කියලා අපි බලන් ඉඳලා තියෙනවා. සමහර වෙලාවට අර වන්දනෙදී සමහර වෙලාවට අහක බලාගෙන කටේ දාගන්නේ වත් පිළ. මේක බොහොම හොඳ නැහැ. වික්ෂුන් මහත් කෙනෙක් වළඳන විදිය. මේ වගේ බොහොම සැලකිලිමත් වෙන්න ඕන. අපිට හදාගන්න හැටි ගොඩාක් තියෙනවා. මේ දේවල් තමන් සිහියෙන් කළොත් කුසල් මානසිකාරය සතිය දියුම් වෙන්න උපකාරක ධර්මයක්. යතහ යතවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තතහ තතහනම් ප්‍රජානාති කියලා තියෙන යම් යම් ආකාරයකට කය පවතිනවාද ඒ විදියට මනස්කාර කරන්න කියන එක දේශනා කරන්නේ නේ ප්‍රතිපත්තන සූත්‍රයේදී. මේ විදියට අර තමන් කරන කටයුතු හැම තැනකදීම සිහියෙන් නොනින් කරන්න උත්සාහවත් වෙන්න. ඒතකොට ඉතින් අපි අදින් ওই වරදින තැන් අඩුපාඩු වෙන තැන අඩු වෙනවා. මේ සිහිය කියදෙනවා අඩුකම් නිසා තමයි දේවල් අමතක වෙන්නේ. සමහර ලාවට වෙන මොනවා මොනවා හෝ අඩුපාඩු වෙන්නේ. ඒ නිසා කරන හැම තැනකදීම අර ටිකක් නෙවෙයි සිහිය හොඳට පිළිහිටවගෙන කටයුතු කරන්න උත්සාහවත් වෙන්න. ඉතින් ඒ තැනකදී අපිට පීඩා බලපෑම් බාධා ඇති වෙන්නත් පුළුවන්. ඒ සමහරු දොස් කියන්න පුළුවන් මේ ඔය මොකද මේ හිමීටෝවා කරන්න ටිකක් ඉක්මනටෝවා කරන්න එහෙමත් කියන අවස්ථා තියෙන්න පුළුවන්. අපිට ඒ තැනකදී හිත සකස් කරගෙන Taman කුසල් හිතින් මේ දේවල් කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒවට රණ්ඩු තරවල් කරන්න නෙවෙයි. අපි ඒ තැනකදී විවිධ අදහස් තියෙන පුද්ගලයෝ ලෝකේ හැමතැනම ඉන්නවා නේ. බුද්ධ කාලේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලේ පැවිද්ද අතරේ මේ වගේ කෙනෙක් හිටියානේ. සාරිපුත්තමගල මහරහතන් වහන්සේලාටත් ගරිහා කරපු අය හිටියානේ නේද? නියුතුමන්ටත් ගරිහා කරපු භාග්‍යතුන් වහන්සේටත් ගරිහා කරපු අය හිටපු යුගයේ එහෙම කාලයක හිටියානම් දැන් කාලේ ඊට වැඩිපුර ඉතින් කොහොමත් ඉන්න ඕනනේ. ඒ නිසා අපිට හැමෝගෙම හිත හදන්න හෝ හැමෝගෙම හොඳ නම ගන්න හිතන්න එපා. තමන්ගේ නිවැරදි ප්‍රතිපදාව තමන් හරියට කරගෙන යන්න. අනුන්ගේ හිත හදන්නේ කියලා හිතාගෙන තමන්ගේ යහපත් ප්‍රතිපදා පාවා දෙන්න එපා. ඒවා භාග්‍යතුන් වහන්සේ යමක් වර්ණනා කරලා තියෙනා ඒ දේ ගැන හිතුවම ඇති. හැමතැනකදීම මේ දේ භාග්‍යතුන් වහන්සේ දැක්කනම් වර්ණනා කරයිද දොස් කියයි. ඒක විතරක් බලලා ඒ දේ ගැන සලකලා සාරිපුත්ත මොග්ගලන් මහරහතන් වහන්සේලා දැක්කනම් දොස් කියයිද වර්ණනා කරයි. ඒ දේ බලලා තමන් ඒ දේ කරන්න. කාට හරි එහෙම මොනවා හරි තමන් කීවොත් ඒ දැනක කරුණාවෙන් කරුණු කියන්න පුළුවන් නම් තමන් කියන්න අවතරයි. ආශිමුතුන් හරි ස්වාමීනාන් කියන මෙහෙම දෙයක් කරේ ඉතින් හිතාමතා කම්මැලිකමට නෙවෙයි හරි එහෙම තමන්ට කරුණු කියන්න පුළුවන් නම් එහෙම කියන්නේ එහෙම නැත්නම් එකක් ගණන් ගන්න නේද තමන්ගේ මේ කටයුතු දිගින් කරගන්න නේද. එහෙම කළොත් අපේ අතින් වෙන වැරදි අඩුපාඩු පුළුවන් තරම් අඩු කරගෙන අපේ කටයුතු සාර්ථකව කරගන්න ලැබේ. එනිසා හැමෝටම මේ ආරම්භ වුණ වස් කාලයේ තමන්ගේ සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම බලාපොරොත්තු වෙන මාටත් වඩා සාර්ථකව දිනු කරගෙන විශේෂයෙන් මේ තමන්ගේ නොවැඩුණු සීල ගුණයන් වැඩෙන්න, නොවැඩුණු සමාධි ගුණ ධර්ම වැඩෙන්න, ඒ වගේම නොවැඩුණු විපස්සනා ඥාන ප්‍රඥා ගුණ ධර්ම වැඩෙන්න හේතු උපනිශ්‍රය සැලසෙන බොහොම ශක්තිමත් බලවත් වස්තාන සමයක් වේවා කියලා අපිත් හිතනවා. එහෙනම් අපි මේ රැස් කරපු සෑම කුසලයක්ම අපි සෑම සියලු දෙනාටම මේ කුසලයේ අනුමෝදන් වෙන සෑම සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු කනිස්සේ වේවා කියලා ප්‍රාර්ථනා
කරනවා.
නැහැ. කුලින්ද බහුවචන යන්න කිව්වොත් කියන්නේ මෙහෙමයි. ඔකෙදි කියන්නේ දැන් තමන්ගේ වස් ගාන තියෙනවනේ. තමන්ගේ වස් අනු පිළිවෙලට තමයි පුරාණයේ ඔය සේනාසන ගැන්වීම කියලා වස්ථාන සමය සඳහා වෙනම සේනාසන ගැන්වීමක් කරනවා. කොහොමද? අනුපිළිවෙලට කුටි පෙළගස්වනවා. අනුපිළිවෙලට දැන් ස්වාමීන් වහන්සේලාගේ වස් පිළිවෙල තියෙනවානේ. ඒ පිළිවෙලට වැඩිහිටිම ස්වාමීන් වහන්සේට තමයි වැඩිම පහසුකම් තියෙන කුටිය. දෙවෙනි ස්වාමීන් වහන්සේට තමයි දෙවෙනියට වැඩිම පහසුකම් තියෙන කුටිය. ওই විදිහට අනුපිළිවෙලට පෙළගස්සලා කුටි බෙදලා දෙනවා. ඒ දුන්නයි පස්සේ අපි හිතමුකෝ මොකක් හෝ හේතුවක් නිසා තමන් දහවෙනියා හැබැයි තමන්ට ලැබුණේ 20 වෙනියන්ට ලැබෙන්න ඕන කුටිය. තමන්ට ලැබිලා තියෙන අඩු පහසුකම් තියෙන එකක් නේ. තමන්ට ඉල්ලා ගන්න පුළුවන් අර තමන්ට අදාළ කුටිය. එහෙම ඉල්ලා ගන්න පුළුවන්කම තියෙද්දි අපි ඉල්ලා ගන්නේ නැහැ යථා සම්පතිගාංගේ සමාදම් වෙලා. ඒ තව කෙනෙක්ට ලැබුණු සේනාසනයකින් ඒ කෙනාව අයින් කරලා තමන් ඒ සේනාසනය ගන්නවා කියන එක තමයි මේකෙන් කැඩෙන්නේ එහෙම. එහෙම කළොත් කැඩෙනවා. මට මේ කුටිය තමයි පැමිණෙන්න ඕන වස් ගාණි හැටියට ඒ නිසා මේක මට දෙන්න කියලා පිළිගලා ගන්න. එහෙම කළොත් තමයි කැටේ. එහෙම නැතුව අපිට ඉතින් කවුරු හරි යන්න කිව්වයි කියලා කියන්නේ අර විදියට මේ පෙළ ගස්සද්දි කවුරු හරි කියනවා ඔබ වහන්සේට අයිති වෙන්නේ ලැබෙන්න ඕන මේ විදියේ කුටියක් නෙවෙයි අතුවල් විදියේ කුටියක්. ඒ නිසා ඒකට වඩින්න කිව්වොත් නම් යන්න ඕන. ඒ සුදුසු විදියට තමන් ඉන්නේ ටිකක් වැඩි හිටියෙකුට ලැබෙන්න ඕන කුටියක නම් ඒකෙන් අයින් වෙන්න ඕන. දැන් කාලෙ ඉතින් ඒ වගේ කෙරෙනවා කෙරෙන්නේ නැහැ. වැඩිම බැනුම් අහන්න වෙයි මේ ස්වාමීන් වහන්සේට කවුරු හරි එහෙම කරන්න කිව්වොත් නේද? ඒ කාලේ ඉඳලා තියෙනවානේ අර ශ්‍රීනාසන පඤ්ඤාපක කියලා තනතුරක් තිබිලා තියෙනවානේ. දබ්බමල්ල පුත් මහ රහතන් වහන්සේට තිබුණේ. ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් හිටියොත් මිසක දැන් කාලේ නම් නැත්තම්
තමාට ගුටික් කන්න වෙන්න පුළුවන් නේද? මේ සමහර තැනක මේ හැමෝම එක වගේ අදහස් තියන අය නැහැ. එහෙම ඉතින් අර කෙනෙකුට යන්න කිව්වොත් සමහරෙකුට කේන් තියන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැන් කාලේ ඉතින් ඒක ප්‍රායෝගිකව යෙදෙනවා අඩුයි. නමුත් ඉතින් තමන් දැනගන්න ඕන අර අපි හිතමුකෝ වැඩිහිටියෙක් එනවා. ගොඩක් වැඩිහිටි සන්නාන්ති කෙනෙක් එන අවස්ථාවක තමන් ඉන්නේ ගොඩාක් පහසුකම් තියෙන තැනක නම් වඩා සුදුසු දේ තමයි මේ වැඩිහිටියට එක දෙන්නේ. ඒක තමයි ක්‍රමී. ඒ කියන්නේ නවතින් දෙනවා නම්. ඉතින් අර සාසනික ක්‍රමයක් තියෙනවනේ. වැඩිහිටියට තමයි අග්‍රභාගය ලැබෙන්නේ. ඉස්සරහට විනයදි කතා වෙනවා. ඉතින් විනය තියෙන නිසා නෙවෙයි තමන්ගේ ගුණ ධර්මයක් වැඩෙනවානේ. ඉතින් ඒව ගැන සලකලා අපි ඒ විදිහට කරන්න ඕන. ඉතින් ඒ වගේ දුතංගයක් සමාදා වෙන්න පුළුවන්. දැන් මේ වගේ තැනකටම කුටි ප්‍රමාණය වැඩිපුර තියෙනවානේ. දැන් මේ කාලේ නම් කුටි ටිකක් පහසුකම් අඩුයි. ඒ වුණාට ඉතින් සාමාන්‍යයෙන් ඉතින් කුටි වැඩිපුර තියෙනවා. ඒ නිසා ඉතින් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. නේද? කලුපච්චා භක්තිකාංගය ඉතින් ඒ වගේ ඒවා පහසුවෙන් සමාදා වෙන්න පුළුවන්. ඉතින් මුලින් මේගොල්ලෝ ලොකු සානන්තයෙන් අපි කියන්නේ එකවරම අර උත්කෘෂ්ඨම මේ මට්ටමේ සමාදම් වෙන්න ගියොත් ටිකක් අමාරු වෙන්න පුළුවන්. එහෙම නැතුව ඉස්සෙල්ලා ඕමක මට්ටමින් සමාදම් වෙන්න. ඊට පස්සේ ටික කාලෙකින් හුරු වුණාට පස්සේ මධ්‍යම මට්ටමේ. ඊට පස්සේ උත්කෘෂ්ඨ මට්ටමින් තමන්ට පුළුවන් නම් හොඳයි. මේ කලුපච්චාපත්තිකාංගයේ එහෙමනම් ඉතින් පවාරණයක් වුණොත් උත්කෘෂ්ඨ මට්ටමේදී එතනින් එහාට වරඳන්නේ. ඕමක මට්ටමේදී ඒ ආසනේ ඉඳගෙන ඒ පාත්‍රයේ තවත් ලැබෙන දෙයක් වළඳනවා. ආසනේ නැගිට්ටොත් ඉතින් දැහැණි වළඳන්න. ඒකෙන් කියවෙන්නේ එතකොට අර අලමේතං සබ්බං මේ විදිහට අතිරික්ත කිරීමක් කරලා වළඳන්නේ නැහැ. ඕමක කිනාවත් වළඳන්නේ නැහැ. මධ්‍යම කිනා කොහොමත් අතිරේක කිරීමක් කොහොමත් කරන්නේ. ඒ පවාරණයේ වුණ අවස්ථාවේ පටන් මේ වාජනීය තියෙන ටික විතරක් වළඳනවා. උත්කෘෂ්ඨම කිනා එතනින් පස්සේ වළඳන්නේ. ඒ නිසා දැන් අපි දෙකලා දෙනවා සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා සමහර ස්වාමීන් වහන්සේලා දවල් කාලේ ඉතින් පවාරණේ වුණාට කමන්නේ නැහෙනේ. ඒ නිසා ඉතින් මේ දවල් මේවා බෙදාගෙන ගියාට කමන්නේ නැහැ කියලා සමහරු බෙදාගෙන යනවා. අනිත් අය දවල් කාලේ පවාරණේ වුණාට ඉතින් ගැටුවක් නැහෙනේ එහෙම ඉඳන් වළඳන්න පුළුවන් නේ කියලා. එහෙම කරන්න එපා. හේතුව තමයි මේ උත්කෘෂ්ඨ වශයෙන් සමාදන් වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියොත් පවාරණේ වුණොත් එතනින් එහාට වළඳන්නේ නැහැ. ඒ නිසා පවාරණේ වෙන විදියට දාන්නේ බෙදන්න තියාගන්න එපා. තේරුණා නේද? ඒවත් ඉතින් අපි දැනගන්න ඕන දේවල්. තමන්ගේ දුතංගයේ අනිත් එක ප්‍රධානම දේ තමයි තමන් ඒ රකින කිසිම ගුණයක් තව කෙනෙකුට අඟවන්න තියන්න එපා. අඟවත් අඟවනවා නම් ඒකේ බලාපොරොත්තු වෙන ගුණය ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් එතන විස්තර කරනවානේ අප්පිච්චතා කියන එක ගැන විස්තර කරද්දි අධිගම අප්පිච්චතා දුතංග අප්පිච්චතා ඔය විදිහට කාරණා ගානක් විස්තර කරනකොට එතන දුතංග අප්පිච්චතා කියන්නේ තමන් රකින දුතංගය තව කෙනෙකුට හෙළි කරන්නේ. එහෙම හෙළි කළොත් ඇත්තටම ඒකේ ලැබෙන ප්‍රයෝජනත් තමන් බලාපොරොත්තු වෙන අර කෙලෙස් දුරු කිරීම වෙනව අඩුයි. ඉතින් දුතංග සමාදම් වෙන්නෙම කෙලෙස් කපා හරින්නනේ නේද? අදි සල්ලේක ප්‍රතිපත්ති කියලා කියන්නේ සංලික තීති සල්ලේකෝ කෙලෙස් කපා හරින ප්‍රතිපදාව. ඉතින් අපි ඒ වෙනුවට තමාට කෙලෙස් වැඩෙන ප්‍රතිපදාවක් වෙනවා අපි ඒක වැරදියට කළොත්. අර භාග්‍යතුන්න් දේශනා කරනවා කරුණු පහකට, ඒ කියන්නේ අරමුණු පහකින් කටිය දුතංග සමාදන් වෙනවා. කොහොමද? එකක් තමයි මන්දත්තා මෝ මෝහත්තා. මෝඩකම නිසා මේක කිසිම තේරුමක් නැහැ. ඔහේ ඉතින් අර ටිකක් තේරුම අඩුකම නිසා දුතංග සමාදාන වෙනවා. ඊට පස්සේ උම්මාදා චිත්තක් හේපා. පිස්සුවක් නිසා ඔළුවේ විකෘති වෙලා, ඒ කියන්නේ මනස විකෘති වෙලා ඒකම නිසා සමහරු දුතංග සමාදාන වෙනවා. පාපිච්චෝ ඉච්ඡාපකතෝ. පාපි ඉච්ඡාවන් නිසා අනිත් අයට මේ නැතිගුණ පෙන්නලා ලාභ ලැබීම සඳහා ඒකටත් තමන් සමාදා වෙනවා. ඊට අමතරව තව සමහරෙක් ඒ පාලි වාක්‍ය මට මතක නැහැ.
බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වර්ණනා කරපු නිසා සමාදම් වෙනවා. තව කෙනෙක් මේක ඒකාන්ත වශයෙන්ම දුක් නැති කිරීම පිණිස, කෙලෙස් දුරු කිරීම පිණිස හේතු වෙනවා කියන අවබෝධයෙන් සමාදම් වෙනවා. අන්න ඒ කෙනා තමයි ඒ සමාදම් වෙන අය අතුරින් ශ්‍රේෂ්ඨම කෙනා කියලා බුදුමහතු වෙනවා. ඒ නිසා තමන් ඒ අවබෝධය ඇති කරගෙන මේ ප්‍රතිපදාව ඒකාන්ත වශයෙන්ම කෙලෙස් දුරු කරන්න හේතු වෙනවා කියන ඒ අදහස තේරුම් අරගෙනම අපි කරන්න ඕන. ඒ නිසා ඉතින් අපි මේ විදිහට දන්න ටිකක් හරි මේ විදිහට කරන්න උත්සාහවත් වෙමු. හොඳයි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.